प्रदीप जन्मभूमि अंकदीप विजयभूमि अपे उदार मातृभूमि
අද වර්ෂ 2025 මාර්ක මාස 19 වෙනි පදාදා දින
නව ශ්‍රීලන්තයේ ඕක්ලන් නුවර සිට එක්සත් ශ්‍රී ලංකා සංගමය එනම් යුනයිටඩ් ශ්‍රී ලංකා ඇසෝෂියේෂන් කෙටියෙන් කිව්වොත් උත්සලා අනුග්‍රහයෙන් ඔබ වෙත ගුවන්ින් ගෙන එන ජන්මභූමි වැඩසටහනයි මේ ආරම්භෙන්නේ. අද ජන්මභූමි ඉදිරිපත් කරන්නේ ජගත්සිත් පුෂ්පකුමාර සමඟ මම මනෝරි කෝකිලා වික්‍රමසිංහ.
අයුබෝවන්. ජන්මභූමි වැඩසටහන සෑම බදාදා දිනකම රාත්‍රී 8:15ට ප්ලැනට් ඕඩියෝ 104.6 FM ගුවන් තරංගයේ ඔස්සේ හෝරාවක් පුරා විකාශනය වෙනවා. දැනුම සහ රසවින්දනය ඔබ වෙතගෙන එන මෙම වැඩසටහන planetaudio.org.nz/ජන්මභූමි ඔස්සේද සවන් දිය හැකිය. ජන්මභූමි වැඩසටහන් එම වෙබ් අඩවියේ මාසයක් පුරා රඳවා තබනවා. ඒ නිසා ඔබට අද ලයිව් අහන්න බැරි වුණොත් පසුව උනත් මාසයක් ඇතුළත එම වෙබ් අඩවියට ගිහිල්ලා අහන්න පුළුවන්. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ 34 වෙනි වාර්ෂික මහා සභා රැස්වීම 2025 මාර්තු මාස 22 සෙනසුරාදා. එනම් මේ එන සෙනසුරාදා හවස 2:45ට පැන්මුවා කොමියුනිටි ශාලාවේදී පැවැත්වේ. සියලු දෙනාම පැමිණෙත්වා. රත්නදීප ජන්මභූමි ගීතය අපේ ගුවන් විදුලියේ තේමා ගීතයයි. එම ගීතයේ අපි අපේ උදාර ජන්මභූමියේ අතීතය ආවර්ජනය කරනවා. අපේ මුතුන් මිත්තන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා රැකගත් ජන්මභූමිය ඇති වටිනාකම, එහි ඇති වටිනා සම්පත් ගැන අපි උදම් අණනවා. ජන්මභූමියේ අගේ වටිනාකම මේ වාගේ ගීතයකින් කියා නිම කරන්න පුළුවන්ද? අප සතු සංස්කෘතිය සාරධර්ම අපි රැගෙන ආ බුද්ධ ධර්මයේ අමිල වටිනාකම ඉන් ලබාගත හැකි සදා විමුක්තිය අපි අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ ජන්මභූමි වැඩසටහන් කීපයකදීම දැක්වූ පරිදි අතීත රජදරුවන් විසින් අපේ ජන්මභූමිය නව වතාවක් බුද්ධ ශාසනයට පූජා කළ බවත් ඒ අනුව අපේ මුතුන් මිත්තන් මෙන්ම අපටත් අපේ ජන්මභූමිය රැක ගැනීමට ඇති වගකීම අපි අමතක කරන්නේ නැහැ. නමුත් බලන්න දශක දෙකක පමණ කාලයක සිට බටහිරින් සහ විවිධ ආගම් කල්ලි මගින් අපේ ජන විඥානය ඒ උදාර චින්තන රටාවෙන් බැහැර කර විශේෂයෙන්ම තරුණ පරපුර හරහා සිංහලයා අනාගතයේදී නරුම ජාතියක් කිරීමේ අවදානමකට ලක් වී තිබෙනවා. මීට එරෙහිව ක්‍රියාත්මක වන ජාති හිතයිෂයින්, ජාතිකවාදීන් විවිධ අවලාද නම් වලින් හැඳින්වීමටත් ඒ මගින් ඔවුන් නිහඬ කිරීමටත් ප්‍රයෝග ජන්ම භූමියේ සතුරන් විසින් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා දැනටමත් අපි අපේ ජාතික වීරයන් අප විසින්ම දුෂ්ටයන් බවට පත් කරගෙන සිටිනවා. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වූ පසු ලංකාවේද මෙවැනි සංස්කෘතික විනාශයන්ට අනුබල හා මූල්‍ය සහාය ඇමරිකාවේම USAID නැමැති ආයතනයෙන් සිදු කරන බව එළිදරව් කර තිබෙනවා. රටට, දයට, ආගමට ඉතා ඉහළ සේවාවක් කළ අනගාරික ධර්මපාලතුමා පවා පිස්සෙකු යයි හිතන්නට සුද්දා එදා අපට බලපෑම් කළා. එතුමා අන්තිමේදී කීවේ ලංකාවේ උපදින්නවත් එපයි කියලයි. සුද්ද නැති වුණත් අද ඉන්න අපේම කළු සුද්දෝ අපේ ජාති හිතයිෂයින්, ජාතිවාදීන්, ආගම්වාදීන් කියන ලේබල් අපිලවාම අලවන තරමට අපිව රවට්ටනවා. ඒ තරම්ම අපි මෝඩද? මගේ මතකයේ හැටියට බොදුබල සේනාව මුස්ලිම් ත්‍රස්තවාදයට විරුද්ධව ක්‍රියා කරන විට කළුතර පැත්තේ මුස්ලිම් ඡන්දවලින් යැපෙන රාජිත සේනාරත්න එම සංවිධානය නම් කළේ බෞද්ධ තලෙබාන් කාර්යෝ කියලයි. අපේ සමහර මෝඩ සිංහල බෞද්ධයින් කපටි රාජිතගේ මේ නම් කිරීම වැළඳගත්තේ බොදුබල සේනාව එදා කරන ජාතික මෙහෙවර කුණු කූඩයට දමමින්. සිංහලයා මෝඩයා කියන්නේ ඇත්තද? ඇපපිට නිදහස් වූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙවර ඉතා සංයමින් විස්තර කරනවා තමා කළ කාර්යභාරය. අපි මෙතෙක් දුර රැගෙන ආ හනමිතේ බිම තබා මේ කියන්නේ මොනවද කියලා ඇසීමත් මම හිතන්නේ ජන්මභූමියට අපට කරන්න පුළුවන් මහකු උපකාරයක්. මොකද ඒ හිමියන් කරන කාර්යභාරය අපට අමතක කරන්න කිසිසේත් බැහැ. ඒ වගේමයි එම කාර්යභාරය අපට කරන්නත් බැහැ. දේශපාලනයේ ඇත්ත පැත්ත ලංකා වොයිස් YouTube නාලිකාව විසින් මෑතකදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සමග කරන ලද සාකච්ඡාවකින් අපි උපුටාගත් කොටස් කීපයක් ඉදිරිපත් කරනවා. මේ වැදගත්කම තමයි මෙම සාකච්ඡාවේදී එම හිමියන් විසින් තමන් කරන ලද කාර්යභාරය කොමක්ද කියන එක ඉතා පැහැදිලිව විස්තර කරනවා. උන්වහන්සේ කියනවා මිගෙට්ටු අත්තේ හාමුදුරුවෝ කරපු දෙයම තමයි මමත් කරන්නේ කියලා. අපි බලමු මේ කතාවට ඇහුම්කන් දීලා.
ඥානසාර හාමුදුරුවෝ කියවම ඇත්තටම මේ බ්‍රෑන්ඩ් එකක් හාමුදුරනේ සන්නාමයක් බවට පත් වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් සන්නාමවල හොඳ තමයි දැන් සන්නාමයක ගුණ තමයි සන්නාමයක් වෙන්නේ ගුණයක්. නමුත් ඔබ වහන්සේට හොඳ සහ නරක දෙකෙන්ම කට්ටියක් පාර්ශවයක් ඔබ වහන්සේව පිළිගන්නකොට සංසා ගන්නකොට ඒ වගේම ඔබ වහන්සේට නින්දා අපහාස චෝදනා ඒ විතරක් නෙවෙයි සිරදඬුවම් පවා නිඳින සිද්ධ වෙනවා. දැන් ඔබ වහන්සේ මේ ඒකට සමහරු කියනවා මේ කටහින්ද තමයි හාමුදුරන්ට මෙහෙම වෙන්නේ කියලා. හොඳට නරකට දෙකටම කටම කියනවනේ. ඔබ වහන්සේට මහන්සි නැද්ද මේ? දැන් මේ 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 ඊයේ පෙරේදා දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඔබ වහන්සේ චෝදනාවකට ලක් වෙලා චෝදිතයක් වෙලා අපපිට. දැන් ඒ ඔබ වහන්සේගේ හඬ නිහඬ වෙන්නේ මහන්සි නැද්ද? ඇති වෙන්නේ නැද්ද මේක?
ඉස්සන බුදුවදනකින් පටන් ගත්තොත් බුදුවදනක් තියෙනවා මේ නත්ති ලෝකෝ අනින්දිතෝ කියලා. මහණෙනි මේ ලෝකේ නිന്ദා නොලබන්නේක් නෑ. හැම කෙනෙකු කුමක් හෝ හේතුකර නිന്ദාවට ගරහවට ලක් වෙනවා. එතකොට මගේ නායකයා බුදුහාමුදුරුවෝ. මගේ චින්තකයාත් බුදුහාමුදුරුවෝ. මගේ මාර්ගෝපදේශකයා සහ කල්යාණ මිත්‍රයේ ගුරුවරයා මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ. මට වෙන නායකයෝ නෑ මහන්තයෝ. එතකොට මම අනුගමනය කරන්නේ ඒ බුදු මග. මම පෘථග්ජනෙක් හැටියට පෘථග්ජන භික්ෂුවක් විදියට කෙලෙස් නසු කෙනෙක් නෙවෙයිනේ. මගෙන් බොහෝ වැරදි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. නමුත් චින්තකය හැටියට ඒ දර්ශනය කියලා ගත්තොත් මං ඒ බුදුමග තමයි මගේ මග. ඔය අපි දකින බුදුහාමුදුරුවන්ට වඩා බුදුහාමුදුරුව බොහොම මහා සමාජවාදීක්. උන්වහන්සේ තමයි මිත්‍යාවන් 62ක් එක්ක හැප්පිච්ච එකම ශාස්ත්‍රෝරය ලෝකේ. හැබැයි අනිත් ශාස්ත්‍රෝරවරු වගේ මේ මම ආවේ උඹලා කඩුවේ විනාශ කරන්න කියලා කියපු ශාස්ත්‍රෝරයෙක් නෙවෙයි. ඒතර දෙසටක් මිත්‍යා දෘෂ්ටියක් තිබ්බා. ඒ දෙසරක් මිත්‍යා දෘෂ්ටියක වාද කළා, පරවාද මතණය කළා. එහෙම සම්ප්‍රදායක් අපිට තියෙනවා. දැන් ආලවක දමණය ගත්තත්, සච්චක දමණය ගත්තත්, මිලිඳු නාගසේන ප්‍රශ්නේ ගත්තත් සංවාදනයේ මහත්වය. ඒ ඌරුව අණුව යමින් තමයි යටත් විජිත යුගයේ 1848 ඉඳලා 60 ගණන් වෙනකන් මිගිට්ටුවත් ගුණානන්ද හාමුදුරුවෝ කළෙත් මේ අද මම මේ කරන භූමිකාවම තමයි. ඒ කියන්නේ එදා අපි මේ දැන් කතා කරන්නේ මේ මම මේ මහා ගර්හවට ලක් වෙලා තියෙන්නේ මගේ බණ අහලා නෙවෙයිනේ. මගේ මේ වාචසික සංවරයේ බිඳීමෙන් මිනිස්සු බලන්න ඕනේ. ඇයි මේ හාමුදුරුවන්ගේ වාචසික සංවරයේ බිඳෙන්නේ? වාචසික සංවරයේ බිඳෙන්නේ මේ රටේ මිනිස්සුන්ව මරන්න මිත්‍යා මතවල එල්බගත් ගෝලීය ත්‍රස්තවාදය හා සැබඳුණු ගෝලීය ජිහාද්වාදය කරපින්නාගත් කුරාණය වැරදියට කියවාගත් කණ්ඩායම් සන්නද්ධ වෙමින් ඉන්නවා මේ අවිහිංසාවාදී නිරායුධ සමාජයක.
සමාය නාමදරනි, දැන් ඔබ වහන්සේ එහෙම මේ රට වෙනුවෙන්, ජාති ආගම වෙනුවෙන් කතා කරනවා, මැදිහත් වෙනවා, ඒ නිසා නින්දා ලබනවා, අපහාස ලබනවා, සිරදඬුවම් ලබනවා. නමුත් දැන් ඒ උත්සාහයන් වලින් ඔබ වහන්සේට ලැබුණේ පාඩු ඇරුණුකොට යමක් සිද්ධ වෙලා නැහැ කියන්න පුළුවන් නේ හාමුදුරනේ? දැන් මොකද අපි පාස්තු පහරේ ගත්තොත් ඒක ඒ විනාශය සිද්ධ වුණා.
මං හිතන්නේ අපේ මහත්මයා මේ මට ලොකු අභිමානයක් ආඩම්බරයක් තියෙනවා. මේ කොච්චර ගර්හා නින්දා ලැබුවත් අපි අමතක කරමු. වැඩ කරනකොට වෙන දෙයක් නේ. මේ කබඩ් එකේ දින පොත්පතුත් එහෙම නේ පරිහරණය ගත්තත් දැන් කිලුට වෙන්නේ නැහැ, ඉරෙන්නේ නැහැ, පෑංගිරිය මුකුත්. ඒ වගේ තමයි අපි වැඩ කරනකොට නානා විද දෝෂ දර්ශනයට ලක් වෙනවා. මොකද හැමෝම සතුරු කරන්න බෑනේ. ඒක බුදුන්ටත් කරන්න බැරි වුණා, කාටවත් ලෝකේ කරන්න බැරි වුණා. හරි, මෙහෙමයි. අපි 2012 බුදුබල සේනාව පිහිටවනකොට අපි ඇත්තට මේ මුස්ලිම් ප්‍රශ්න ගැන එහෙම දෙඩි අවධානයක් තිබුණෙත් නැහැ. ඒක තිබුණේ සංස්කෘතික කාරණේ යටතේ. මොකද ඒ වෙනකොට කොමිෂන් වාර්තා දෙකක් තිබුණා අපේ මහත්මයා. එකක් 2002 බුදු සාසන කොමිෂන් වාර්තාව ජනාධිපති චන්ද්‍රිකා මැතිණිය නම් කරපු කේ බාලපටවැනි මහත්තයා බාරගනිපු ඒක බල සහිත කොමිෂන් වාර්තාවක්. ඒක දිගුවක් විදියට බෞද්ධ මහා සම්මේලනය බුදු සාසන විශාල පොතක් බුදු සාසන කමිෂන් වාර්තාවක් එළිදක්වනවා කොළඹ ආනන්ද විද්‍යාලයේ කුරුණත් ශාලාවේදී. ඇතෙක් පිටින් ගෙන්නේ ඒ කමිෂන් වාර්තාව. ඒකේ තිබුණේ මේ සිංහල බෞද්ධයන්ට එරෙහිව අන්‍යාගමික බලවේගයන් විසින් මුදා හැරලා තියෙන මේ සංක්‍රමණික සංස්කෘතික බලවේග විසින් මේ සිද්ධ කරන හානිය. ඒවයි තමයි අනාවරණය වුණේ ලංකාවේ ක්‍රිස්තියානි සම්මුදාන කොච්චරද ඔබ විශ්වාස කරනවද? මේ පුංචි මේ අල්ලක් වගේ රටේ ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන 500ක් වැඩ කරනවා මේ රටේ. මේ ඉතුරු වෙලා තියා 500ක්. එතකොට බෞද්ධමම ඉවසනයක පුදුම නැද්ද? මේ හයියෙන් මේක පෙන්වලා දෙන එකද මේ ජාතිවාදී ආගම්වාදී කියලා මේ මෝඩ මිනිස්සු මේ අර්ථ ගන්නව ගන්න. වේදනාවෙන් මේ කෑ ගන්න. මොකද ජාතියක් පවතින්නේ නැහැ. මේ භාෂාව මේ සංස්කෘතිය නැත්තම් අපි අවුරුදු 200ක් අපි අවුරුදු 1000 ගානක් තිස්සේ මේක රැකපු ජාතිය. අවිච්ඡින්න ජාතිය. එක දිගට එක භාෂාවක් පවත්වගෙන ආපු. ඒ විතරක් නෙමෙයි යටත් විජිතයක් වෙලා අවුරුදු 498ක් මේක අල්ලලා තියෙද්දි ලෝකෙ කිසි රටක් මෙහෙම ඉතුරුුන්නේ නැහැ. මේක උනේ මේ සිවුරකින්ද? ඒ නිසායි මහත්මේ මහන්සියක් අපිට දැනෙන්නේ නැත්තේ. මොකද මේක භික්ෂුන් වහන්සේලාට පැවරිච්ච ඓතිහාසික භික්ෂු භූමිකාවක්. ඒක වගකීම. මේ සිවුර කරට වැටෙනකොටම අපි දැන් පින්වාතිය කියනකොට කියන්නේ ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යපාදී සරිය මුගලන් පරම්පරාවෙන් පැවත. ඉතින් අපි එතනටම මේක සම්බන්ධයි. මේක දන්වලා මේ පුරව කඩන්න බෑ. ඉතින් ඒ නිසා ඒවත් එක තමයි මේක මට තියෙන ආඩම්බරය තමයි. අපි බුදුමල සේනා සම්මුදානේ ඇත්තටම හදන්න මේ හදලා අපේ වැඩපිළිවෙල තිබුණේ ඒක දැක්කොත් උතුමාල පවාසිතේ අයියෝ අයියා අපිට මේක සමාජිකත්වයක් ගන්න බැරිද කියලා මේ ශාසනය නැමැති වත්ත සුද්ධ කර ගැනීම තමයි අපි ප්ලෑන් එක තිබුණේ. ඒ කියන්නේ මේකේ මේ විශේෂයෙන් මේ ධර්මයේ විකෘති කරන එක මේ හොර රහතුන් බොරු බුදුවරු සෝවාන් සකදාගාමි මේ මාර්ගඵල සල්ලි වලට විකුණලා මේ මිනිස්සුන්ගේ ඇත්ත කතාව ගත්තොත් මහත්යෝ බුදුබණ මරා දාලා නිගණ්ඨයාගේ බණ ඇහෙන රටක් නෙමෙයි. වැඩිපුරම ඇහෙන නිගණ්ඨයාගේ බණ. උදාහරණයක් විදිහට මේකේ මේ බණ කලාව පොසිටිව් වෙන්න එපා. පොසිටිව් බණ ඇහෙන බොහොම කීයෙන් කීයද? ඉතින් මං කියන්නේ මේ බණ කලාවක පොසිටිව් විදිහට මේක කරන්න ඕන මේ මිනිස්සු හදන්න ඕන මේ ලස්සන රටක් අපිට මේක මේ කොච්චර විදිහට මේ ගොඩනගන්න පුළුවන්ද කියලා හිත ඕව තමයි අපේ මේව තිබුණේ. ඒ කියන්නේ බෞද්ධයෝ සවි බල ගන්නන්න ආර්ථික වශයෙන් සන්නද්ධ කරන්න අපි කාරණා නමයක් ගත්තා ඒ කාලේ අන්‍යාගමිකරණයෙන් වළක්ව ගන්න ඕන ඊළඟට පුරාවස්තු විනාශ කරන එක නවත්ත ගන්න ඕන හදබිම් ආක්‍රමණය කරන එක නවත්ත ගන්න ඕන ඊළඟට රාජ්‍ය අනුග්‍රහයෙන් කරන වන්දියාකරණය දැන් ඔය ඒක පටලගන්නේ මට ඔය වඳකොත්තු වඳ ඥානසාර කියලා කියන්නේ මම ජීවිතේට මගේ මේ කටින් කියලා නෑ මේ වඳකොත්තුවක් වඳ මොකද්ද කෑමක් ගන්න ජීවිතේට කොහෙවත් ඒක එහෙනම් කොහෙල ලැබ දෙක පරීක්ෂණ කරලා තියන්න ඕනේ එහෙම නැත්නම් බෙෂර් එකක් අඳපුවාම යට ඇඳුමක් අඳහම එහෙම කරනවාද කියන්නේ අපි දන්නේ හැබැයි විද්‍යාත්මකව සනාථ කරලා නෑ ඒ වගේ මෝඩ කතාවක් කියලාත් නෑ හැබැයි මම එක දෙයක් කියවා වන්දියාකරණය ගැන මේ රාජ්‍ය අනුග්‍රහයෙන් සහ ලංකාවේ අදරත් ක්‍රියාත්මක කර සංවිධාන දෙකක් තියෙනවා මාරිස්ටොප් සහ PS කියලා Population Services ලංකා කියලා ඒගොල්ලෝ 1973 ඉඳලා ඉන්නේ පහුගිය අවුරුදු 10ට මම මෙහෙර දරවුව කරේ 2014 2014ට කලින් අවුරුදු 10 ගත්තොත් දැන් අවුරුදු 20ක් කරලා එතකොට ඒ අවුරුදු 10ේදී 890,000 රාජ්‍ය අනුග්‍රහයෙන් ළමයි වඳගල්ලා තියෙනවා මේ රටේ ඒ ගැනයි මම කතා කරන්නේ මම කියන්නේ මිනිස්සු මේ සමාජයට ගෙනියන විදිය ඉතින් ඔය කරුණු ගැන අපි කතා කරමින් ඉඳද්දි තමයි 2013 මුල් භාගයේ වගේ
කොතනින් වෙනස් වෙන්නේ
කියන්නේ වෙනස් වීමක් නෙමෙයි ඒ කියන්නේ සාම්ප්‍රදායික කියන්නේ විශාල මුස්ලිම් ප්‍රමාණයක් ඇවිල්ලා අපිව මුණගැහෙන්න උත්සාහ කළා. ඇත්තටම අපේ දිලන්ත එතකොට දිලන්ත විතානගේ තමයි ආචාර්ය දිලන්ත විතානගේ මහත්මයනේ අපේ ප්‍රධාන
විද්‍යාධාරියා
හැටියට සහ ඉතින් එයාට මට වඩා පරිචයක් මට වඩා විශාල අධ්‍යක්ෂ සම්භාරයක් තිබුණු කෙනෙක් රට ලෝකයේ ඇවිදලා මට වඩා අධ්‍යාපනයෙන් ඉහළයි ඔහුගේ පරිණතභාවයේ සහ ඌ විවෘත මිනිස්සෙක් මට වගේ කේන්ති යන්නේ නැහැ එයා හරිම මම කියන්නේ අපි දෙන මාරු වෙන්න තිබ්බා ඒ කියන්නේ එයාට එහෙම ಗುಣ තිබුණා ගිහියෙක් කරත් ඒ පොඩි විශාල තැම්පත් භාවයක් තියෙනවා අපි නම් කියක් ආවේග බහුලයි ඉතින් එතුම තමයි හැම එකකටම ඉස්සරහට ගිහිල්ලා කතා කළේ ඉතින් එයා ඉස්සල්ලා කතා කරලා ෆිල්ටර් කරලා තමයි ඇවිල්ලා අපිට කිය හඳන්නේ මේක පිටර ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් මේක අපි සමන් දෙමු කියලා ඒ අනුව අපි ඔන්න මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රශ්නත් එක්ක මේ ඒ කියන්නේ ඒව සාකච්ඡා කරන්න තීරණය වුණාම ඔබතුමා විශ්වාස කරන්න මගේ මේ 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 කාර්යාලේ මේක ඔබ මේ මෙතන අතන නගන් දිගයි අඩි 20ක් විතර දිග මේසය පිරෙන තියෙන්නේ මුස්ලිම් මිනිස්සු දීපු තොරතුරු ඒ කියන්නේ මුස්ලිම් අයට උවමනාව තිබුණා මේ රටේ සිංහල කියන්නේ බහුතර ජනතාව වෙච්ච සිංහල බෞද්ධ සංස්කෘතික හැවණේ හැදිච්ච මේ රටේ මුස්ලිම් ප්‍රජාව බහුතර සමාජයේ වෛරක්කාරින් බවට පත් වෙන්න ඕනේ නැහැ කියන හිතවිල්ලක් ඒගොල්ලන්ගේ තිබුණා. ඒ වගේම අධ්‍යක්ෂින් හුඟක් තිබුණේ මුස්ලිම් ප්‍රජාවර තිබිච්ච ප්‍රශ්නයක් තමයි බංග්ලාදේශ ඉන්දියාවේ මේ ලෝකේ පුරාම මේ දෙවියන්ගේ නාමෙන් මරාගෙන මැරෙන ප්‍රහාර මතන මරනවා මෙතන එහෙම කාලයක් නේ ගෙවුනේ. ඔබතුමාලා මතකද මොසූල් වගේ නගර ඉරාකේ යනවා ක්‍රිස්තියානි මිනිස්සු කොහේ ගැන මානව ඉතිහාස දැක ආදීනතුමාලේ කතා කරනවාද? අර මොසුල් නගරය අල්ලගෙන මොකද්ද කිව්වේ? අපි දැන් උඹලගේ නගරය අල්ලගත්තා උඹලට අටත් වෙන්න ඕනේ එහෙම නැත්නම් බදු ගෙවන්න ඕන දෙකටම බෑ කිව්වොත් ගුඩු 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 මරණ දැම්ම අර කහපාට ඇඳුම් අරගෙන අල්ලාහ් අක්බර් කිය කිය. එතකොට ඒව දැකලා මේ රටේ මිනිස්සුත් මේ වගේ තත්ත්වයක් අපිට ඇති වේද කියලා
බයක් වුණා.
ඒගොල්ලන්ට බයක්
මුස්ලිම් ප්‍රජාවට
විතරක් නෙවෙයි අපිට මුල්වටේ හම්බෙච්ච උදවියගේ යාළු ආගියතක් නැහැ. ඒගොල්ලෝ අදක් දන්නේ නැහැ. සිරියාවට ගියාද, ලිබියාවට ගියාද, ත්‍රස්ත කල්ලියක් එක්ක එකතුනාද, මැරුණාද මොකුත් දන්නේ නැහැ. සමහර දෙමෝපිය අපිට ඇවිල්ලා කිව්වනේ හාමුදුරුවනේ අපේ දරුවෝ අපිට හිතාගන්නවත් බෑ වෙනදා පොඩ්ඩක් මේ බොහොම සාමයෙන් සුහද වෙරපු දරුවෝ දැන් කාමරවල තනියෙන් ඉන්නවා අපේ පල්ලිවලට යන්නේ මේ ෆෝන් එක දාගෙන තමයි යාඥා කරන්නේ. කියන්නේ ගොඩක් විස්තර ඕනේ නැහැ. කියන්නේ තනිකර නොමග යන බවක් ඒගොල්ලන්ට දැනිලා හැබැයි අවාසනාවට ඒගොල්ලන්ට කියලා මේක කම්ප්ලේන් කරන්න දැනක් නැහැ. මොකද ඒගොල්ලන්ට කිව්වොත් ආගමත් එක්කනේ මේ ආගම ඒකනේ මං කියන කුරානයේ වැරදියට කියවගත්ත පිරිසගේ අතේ තමයි බලය තිබුණේ. එතකොට මේ ඒ සලෆිවාදීන් තමයි ඇත්තටම ඔය මරාගෙන මැරෙන ඐඩියොලොජි එක ඉන්නේ හසලුල් කන්නා, යුසුෆ් අල් කර්ලාවි, මෞලානා මෞදුදි පාකිස්තානයේ ඊජිප්තුවේ ඒ පටන් ගනිපු යම් 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 කාලවල පටන් අරගෙන ඒව දැන් ඒ අයිඩියොලොජි ක්‍රියේට් කළා තමයි ඔය ISIS බොකෝ හරාම් නික ලෝකයේ දේශපාලන බල වමනාවන් මත ප්‍රබල සංවිධාන විසින් හදපුවා. දැන් ඒ කියන්නේ දැන් එක කල්ලියක් ඉන්නවා ලංකාවෙත් මුළු ලෝකෙම ගත්තොත් ඒගොල්ලෝ තමයි මේ කොන්ත්‍රාත් එක්ක කරන්නේ විශේෂයෙන් ආසියානු කලාපේ. අපි හිතමුකෝ අපි කියන්නේ සමහරවල් අන්න අර ඉඩම කොහොම හරි මට අරන් දියා එතන ගෙනස් කොහොම හරි අරන් දෙන්න කොන්ත්‍රාත් එක බාර ගන්නවා. ඒ වගේ සමහර රටවල් අඩපණ කිරීමට මුස්ලිම් බලවේග යොදාගෙන තියෙනවා. ඒ මම කියන්නේ ඒකට කුලියට මිනිමරණ මිනිමරු හමුදා.
ඔබanse කියන්නේ මේ අපේ රටේ ඔය ක්‍රියාත්මක මුස්ලිම් මන්තවාදී පිටිපස්සේ ඒක ජාත්‍යන්තර
පැහැදිලිව. එහෙම නැත්නම් අපේ මිනිස්සු එතන තල්ලුනේ මොකද මේ සල්ලි? මේ කොන්ත්‍රාත්. ඒතර කියන්නේ බලා අපි රයිට් ඩොලර් බිලියනක් දෙන්නම් 1 බිලියන් ඩොලර් දෙන්නම් අපි තමයි ISIS එක කියනවා. අපි ප්‍රශ්නයක් දිහා බලන්නේ සිංහ සෙයියාවෙන් මිසක් සුනක සෙයියාවෙන් නෙමෙයි. බල්ලෙකුට ගලක් ගහපුවාම බල්ල ගලහපා කනවා. අපිට බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ ගලක් ගහපුවාම සිංහෙක් ගෙන්ෂියාවෙන් බලන්නේ. ඒ කියන්නේ ගල එන්නේ කොහෙන්ද කියලා බලන්න. ඒක මේ හේතුඵලවාදී කියන්නේ. ඒ අනුව අපි බැලුවේ මේ පුපුරවාගෙන මැරෙන එකවත් මේකම සන්නද්ධ වෙන එකනේ. මේම සන්නද්ධ වෙන හේතු මොනවාද? හේතු හොයාගෙන යනකොට තමයි මේ අයිඩියොලොජි එක මොකද්ද, ජමාත් ඉස්ලාම් කියන්නේ මොකද්ද, තබ්ලිග් ජමාතේ කියන්නේ මොකද්ද, තව්හීද්වාදය කියන්නේ මොකද්ද, ජිහාදය කියන්නේ මොකද්ද, ඒක හොඳ මුස්ලිම් මිනිස්සු ජිහාදය පාවිච්චි කරන්නේ කොහොමද, ලෝක දේශපාලන බලවමනාවන්ට මරාගෙන මැරීමට ජිහාදයක පාවිච්චි කරන්නේ කොහොමද, මේවා ලස්සනට මේ පොත් ඒගොල්ලන්ගේම පොත්පත් කියවලා කියවලා මම ඥානණය වුණා. ඒ ලැබිච්ච ඒ ඥානණය වීමත් එක 2014 වෙනකොට ඔන්න මහත්වේ පටන් ගත්ත මට කතා කරන්න මේ කල්මුණේ මේ කාතන් කුඩිවල මිනිස්සු. මම කාතන් කුඩිවල මම ඔබතුමාට පින්තූර ටික දාන්න මම ඔබතුමාගේ YouTube එකේ යනකොට මේ කතාව යනකොට මේ ෆොටෝස් පෙන්වන්න නැත්නම් හිතනවා මේ හිස් කතා කියලා. එදා ඒ මාව යනකොට කාතන් කුඩියේ මාව පිළිගන්න විතරක් 3000 මුස්ලිම් මිනිස්සු ඇවිල්ලා හිටියා. ඒ කියන්නේ අපි වගේම හරිම සුහදශීලී අවම තරමින් අර කාන්තාව බුරුකාවවත් නිකාබේවත් පළඳින්න නැතුව සාරිපුතේ මූණ වහගත්ත ගෑනු අපේ අම්මලා අපේ සහෝදරියෝ. ඒ කියන්නේ ඒ කාලේ සෙනරත් රජුරෝ නැගෙනහිර පදිංචි කරපු අයගෙන් පැවතෙන අය නෙමෙයි. එතකොට ඒ උදවිය මට 2014 ඒ කියන්නේ 2013 අගභාගය වෙනකොටත් ඔ මගේ මතකෙ නිවැරදි නම් මං හිතන්නේ 2014 අග හෝ 2013 අග හෝ 2014 මුල මේ තුරතුරු විශාල ප්‍රමාණයක් කෙව්වා. එව්වගේ තිබුණේ 1940 ගණන් වල පටන් ගනිපු ව්‍යාපාර 50 මේවා ටික ටික ක්‍රමිකව වර්ධනය වෙලා ඇවිල්ලා 2004 2006 2010 11 13 ඔය කාල වෙනකොට මුළු ප්‍රදේශම අක්‍රීය කරන ලෙවල් එකට බලා වහබ්බාදේ පිළිගන්න නැත්නම් සමුළු ඝාතනය කරනවා. ප්‍රසිද්ධ පල්ලිවල මේ පීකර් වලින් කියමින් කඩවල් ගිනි කඩවල් ගිනිබත් කරමින් පවුල් පිටින් නිරපලා කන් කපලා අත් කපලා අර සෞදි වගේ ගල් ගහලා මරලා වෙඩි තියලා මරලා ඒ මේ මේ මේවට විරුද්ධ වෙච්ච මිනිස්සු අතුරුදන් කළා.
එහෙනම් මුස්ලිම් අන්තවාදයේ කලින්ම ක්‍රියාත්මක වුණේ ඒ මුස්ලිම් ජනතාවට.
ඔව් අපිට නෙමෙයි සිද්ධි 30ක් තියෙනවා මගලන්න සිද්ධි විතර කටපුරා 40 ගණන් වල ඉඳලා. එතකොට මේ මේ මේවා ඒ ඇයිද කියාගන්න තැනක් තිබුණේ නැහැ. මොකද හේතුව අපි යුදබියෙන් මෙහිටියේ මුස්ලිම් මිනිස්සුත් අපි කවුරුත් LTTE විසින් බීතියටපත් කළා තිබුණේ. එතන නැගෙනහිර LTTE ක්‍රියාත්මක වෙන සමයේදී LTTE මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විශේෂයෙන් මුස්ලිම් අයගේ සහයෝගය ගත්තා. අපි ඒ ගෞරවත්වය දෙන්න ඕන යුද්ධේ පරාජය කර ගැනීමේදී මුස්ලිම් අය සාල වැඩ කොටසක් කළා තියෙනවා. මේජ මුතාලිෆ්ලා එහෙම ගත්තාම ලොකු පිරිසක්. එතකොට ඒ බුද්ධයන්සර වැඩ කරපු මුස්ලිම් අය කොටු වුණා ඉස්ලාම් මන්තවාදීන්ට. එතකොට ඉස්ලාම් මන්තවාදීන්ගේ මතය ඒගොල්ලන්ගේ ඒයිඩියොලොජි එක ඒගොල්ලන්ගේ භාවිතාවන් තමයි අර බුද්ධයන්සරට මුස්ලිම් අයත් ඔක්කොම නෙවෙයි බහුතරයක්. ඒ මතේ හිටී. ඒගොල්ලෝ අර නැගෙනහිර වෙන එකම ඉන්සිඩන්ට් එකක්වත් මධ්‍යම ආණ්ඩුවට මෙහෙ මෙවට එන්නේ නැහැ. ඒ වගේ මුස්ලිම් අයගේ ගැටුම් ඕමේ නිකායවල ප්‍රශ්න කියලා ඒ විදිහට තමයි මේවා එන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි සහරා නොපුපුරන්නේ. 2014 මට මේ තොරතුරු හම්බුනහම අලුත්ගම ඔය තැන්ත හැම තැනකදී මං හඬ ගාල වේදනාවෙන් ප්‍රස්තිය තියා ගැහුවනේ. ඒ ගහන කාලෙදී එවක එතකොට හිටිය මහින්ද මහත්තයාගේ ආණ්ඩුවනේ යුද්ධෙන් ඉවර වෙලා ආරක්ෂණික කම්බෝටාබේ මහත්තයා පාරක් මට එන්න කියලා අපිට එන්න කියලා හොඳටම බැන්නා
ජනාධිපතිරා.
නෑ නෑ අතුර ආරක්ෂක
ලේකම්වරයා
බැන්නේ මහින්ද මහත්තයා කොච්චර හරි අවෙන්ටි කරනවා ආරක්ෂක ලේකම්ට මොකද්ද ගෝටා මේ ගිහිල්ලා ඥානසාරාපුවත් අරගෙන දාන්නේ නැද්ද මේ හැමදාම මේ මුස්ලිම් ප්‍රශ්නේ. මොකද ඒ හැමෝගෙම ඔළුවල තිබුණේ මේ ફોකස් වල තිබුණේ LTT ගැන විතරනේ. එතකොට ගෝටාවේ මහත්මයා අපිව ගෙන්නලා ගියා හාමුදුරනේ අපිට හුස්ම ගන්න ටිකක් දෙන්න. මේ යුද්ධයක් ඉවර කරලා ඉන්නේ අපි. මම මේ කියපු ටෝන් එක. ඉතින් ඒ කේන් තියනකන් ඉඳලා මහත්තයෝ අපි මේ කාගවත් මේ කොන්ත්‍රාත් එක ගාවල් එකක් මේ කරනව නෙමෙයි. මෙන්න එවිඩන්ස්. මෙන්න වෙමින් තියෙන දේ. ඔන්න සාවධාන වෙලා එයා මේ ගැන හිතන්න පටන් ගත්තා. සහ පස්සේ අපි අවස්ථා හතරක් හෝ පහක් තනියෙන් ගිහලා කවදාකවත් හම්බෙල නැහැ. පෞද්ගලික ඩීල් එකක් නැහැ. අර මංගල සමර වේල කිව්වා වගේ රහස් ගිනුම ගිනුම අපිට සල්ලි හම්බෙල නැහැ. ඒ දේශපාලන කතා අපරාධයේ දේශපාලන කතා වලින් මේ ඇත්ත ප්‍රශ්න යට ගියා. ඒකයි උනේ. එක්තරා වෙලාවකදී විශේෂයෙන් අලුත්ගම සිද්ධියෙන් පස්සේ දිලන්ත සාක්ෂි දිලන්ත මාත්‍යක ගියා ඒ මිනිස්සයා හම්බෙන්න. ඒ ෂේප්වරය කියනවා දික්කලට අපි දික්කලත් එක මේ ඔය අපි කියන මේ ගෝලීය ත්‍රස්තවාදී හබ් එකක් වෙලා තියෙන ලංකාව දැන්. ඒක එක්තරා තැනක් තමයි දික්කල්ල කියන්නේ. මොකද මේ සංචාරක පුරවර තමයි මේවට මේ 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 මේගොල්ලෝ වැඩිමනත් ලෙස යොදාගන්නේ. සංචාරක වැඩි මේ සැරිසරනකට මහත් වෙඩි අවධානයක් නැහැනේ.
ඔව්.
ටූරිසම් මේ ටූරිස්ට් ඒරියානේ. ඒ පුජ්‍යල අපිට ගෙන්නල මොකද්ද කිව්වේ? මාව වෙහෙසටපත් කරන්න එපා කියන්නේ. ඒ පුජ්‍යල වෙහෙසටපත් කරන්න එපා. මේ කියන එක විතරක් ඔළුවට ගන්න. මේ කතා කරන්නේ සත්‍යයක්. ඉහළ වහාම ආරක්ෂක ලේකම්ට කියන රට අවදීන් තියන උචරය අපි නිල්දීම. මොකද්ද තියනවා කියන්නේ? අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, මේ අවුරුද්ද වෙන්න පුළුවන්, ඊළඟ අවුරුද්ද වෙන්න පුළුවන්. කාලවකවානුව මට කියන්න බෑ. හැබැයි කොයි වෙලේක හරි වෙන්න පුළුවන්. මොකද්ද? ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ පෙරහැරකට හෝ බෞද්ධයන් වැඩිමනත් ලෙස රැස් වෙන උත්සවයකට ප්‍රහාරයක් එල්ල කරනවාමයි ඒක සැලසුම් කරමින් තියෙන්නේ. 7000ක දන මරන්න.
මේ 2014 කියන්නේ
2014 මගේ ළඟ සාක්ෂි තියෙනවා. මම ඒක කිව්ව බවට අදාළ දේවල් මගේ ළඟ තියෙනවා. ඒකල්ල කිව්වා එදා රෑම ඒ කියන්නේ ප්‍රහාරයක් කොහේ හරි එල්ල කරලා 7000ක් මම කියන්නේ රට ඉවරයි නේ මහත්තයෝ. අපි වගේ රටක විශේෂයෙන්ම හැංගීම් බර මිනිස්සු වෙන රටක එදා රෑම ගම්මාන 50ක් කපනවා මතක තියාගන්න කියලා. මම මේ වගකීම මේ ප්‍රසිද්ධියක ගිරියන්න බලාගෙන ඉන්නවත් කියන්නේ මේ ඇත්ත නිසානේ. ඇත්ත ඇත්තමයි මහත්තයෝ. මම මේ කියන්නේ මගේ අභිමානයේ පිළිබඳ. ඔන්න ඔය කතාවල ඔය කතාවන් ඇහුවට පස්සේ තමයි එක පැය මේ කියන්නේ සැපවත් ජීවිතයකට යා නොදී මට ඕන අනතුරක් උනාවේ මේ බුද්ධ භූමියත් බුද්ධ භෝග රකින මේ ප්‍රජාවත් බෞද්ධයෙන් ඉන්න සියලු ජන වර්ග මේ ඔක්කොම මිනිස්යෝය මේ මිනිස් ඝාතක කල්ලි වලින් මේ අය මුදවා ගැනීම අපේ සුද්ධ වගකීමක්. මේ බුද්ධ භූමිය ලෝක ඉස්සරහා ලේපිරිච්ච එකක් කියලා ආයේ ඉර දෙන්න බෑ. මොකද අවුරුදු 30ක් අපි දුක් විඳ කියලා හිත ඒ අදිෂ්ඨානෙන් තමයි නොවලහා නොසඟවා වටාත් පැත්තකින් තියන අර දේශපාලකයෙකු වගේ ජන අවධානය දිනා ගැනීම උදෙසා සමහරවල් නොකිව යුතු සැඩ වදන් භාවිතාවන් පවා වෙනස් කරමු. මොකද අපේ මිනිසුන් කතා කරන විදියක් තියෙනවනේ. මුතුමාලා දන්නනේ පාරේ කොච්චර අපි සංවරව ගියත් හෝනේ ගෙවෙන්න තැන් අයින් වෙන්නේ නැහැ. හෝන් ගහන්න ඕනේ නැත්නම් පාරේ අයින් යනවනะ. හෝනේ ගෙවුවම උඩ බැන බැනන જાතියක් නේ. එහෙම රටක අපිට සද්දෙට කතා නොකර බෑ. ඒ නිසා මම මේ මාවත තෝරගත්ත මම අද සතුටු වෙන දේ තමයි වෙන්න ගිය විශාල විනාශයක් වළක්වා ගැනීම සඳහා අපේ බලයන්වීම. මම කොච්චර බණ කියනවද මාසෙකට? බණ ඇතුලේ කතා කළේ මේ ප්‍රශ්නේ, බුදු සමුළු ඇතුලේ කතා කළේ මේ ප්‍රශ්නේ, මාධ්‍ය සාකච්ඡා තියෙන කතා කළේ මේ ප්‍රශ්නේ, කවුරු හරි හිතවතෙක් හම්බුණා නම් ඒගොල්ලන් දැනුවත් කළේ මේ ප්‍රශ්නේ, මහානායකවරු හම්බුණා නම් දැනුවත් කළේ මේ ප්‍රශ්නේ. එතකොට ඉතින් මේක එකම දේ කියනකොට, නමුත් එකම දේ මට කියන්න සිද්ධ වුණා අනතුරු දෙපාමුලටම ආපු නිසා. කියනවා මේ මහරගම බුදු සමුළුවක් තියලා අපි බෞද්ධයන්ව පරිස්සම් කර ගැනීම සඳහා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි බුදු බල සේනාව හදලා තියනවා. අපිට පුළුවන් බෞද්ධයෝ රැස් කළ මේ අනතුරෙන් මේ අනතුර ගැන කියන්න. අපි බෞද්ධයෝ දැන් සන්නද්ධ කරලා තියෙන පොලිස්කාරයෙක් වගේ හිතන්නේ හැම පුරවැසියෙක්ම නිලනෝන පොලිස්කාරයෙක් වෙන්න ඕන කියලා මම කියනවා. ඒ කාර්යතෝ එන්ජිඔ කාර්යවරුම ඔක්කොම ගහන්න පටන් ගත්තා. එහෙම කොහොමද මේ නිලනෝන පොලිස්කාරය? ඒ වර්ථගැන්නුවේ මේ අනිත් මිනිස්සුන්ට හිංසා කරන්න මේ අපි පොළඹවනවා වගේ නිකන් මේ ගිරිච්ච විදිය. ඒකල මම කියනවා 2013 බුදු සමුළුවේදී මාර්ගම අපි බුදු බල සේනාව හදාගත්තා වගේ ආදරණීය කිතුනුවණි බලත් කිතු සේනාවක් හදාගෙන ඉන්නලා බලගේ පරිස්සම හදාගන්න ඕන වෙලාව ගැටක්යක් එන්න පුළුවන් කියලා. ඉතින් මේ තියෙන මේ 2014 2014 26 28 වෙනිදා ඇඹිලි පිටියේ බුදු සමුලියදී මම කරපු කතාව. මේක මම මොකද්ද කියන්නේ? අපි ඊටම වගේම කියන්න ඕනේ මේ රටේ වගේ විවුත්තන්ට ඒ වගේ මුස්ලිම් නායකකාරකාදීන්ට අපි කෑ ගහලා හඬනගල කිව්වේ මේ රටේ සාම්ප්‍රදායික සහ සෝදේශික මුස්ලිම් සමාජය අතික්‍රමණය කරමින් ඒ මිනිසුන්ගේ සිත්වලට ආතතියක් ගෙන දෙමින් රට තුල ගොඩනැගිලා තියෙන මූලධර්මවාදී අන්තවාදී කල්ලි ටිකක් ඒ කල්ලි කණ්ඩායම් දිගින් දිගටම වර්ධනය වුණොත් ඒක LTT වඩා දරුණුයි. අද අපිට පේනවා ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වය. ඒ නිසා නම්ගම් සාක්ෂි සහිතව අපිව පෙන්වලා දුන්නා. මේ කල්ලි කණ්ඩායම් කරුණාකරලා බඳලා දාන්න. එහෙම නොවුනොත් මේ රටේ සිංහල සමාජයත් මුස්ලිම් සමාජයත් අතර යම් ගැටුම් ඇති වෙන්න පුළුවන් අනාගතයේදී. ඒ තත්ත්වය දක්වා වර්ධනය වෙනවා නිහඬව නොසිට. ඒ යුතුකම විතරයි අපි ඉටු කළේ. ඒ යුතුකම විතරයි අපි කළේ. මේ තාක්කල් සිංහලය බලවත් වෙලා සිංහලයන්ගේ පාලනයට තේ මේ රට තිබුණ නිසා තමයි මේ රටේ මුස්ලිම් මිනිස්සු දිනුනේ, දෙමළ මිනිස්සු දිනුනේ, අනිකුත් ආගමික කල්ලි කණ්ඩායම් දිනුනේ. කියලා මම ඒ මුස්ලිම් කණ්ඩායමේ මුස්ලිම් බ්‍රදර්හුඩ් එකේ සංවිධාන පුවගෙන 2014 දෙසැම්බර් 26 ඇඹිලි පිටියේ වෙළඳපොළ ක්‍රීඩාංගණයේදී පවතු බුදු සමුළුවේදී. ඊළඟට 2013 පෙබරවාරි 17 මහරගම බුදු සමුළුවේදී. මේ කියන්නේ ඒක නිසා මතක තියාගනින්න මේ රැස් වෙච්ච හැම එකෙක්ම මේ මහරගම සමුළුවෙන් පස්සේ වැඩි හිටියෝ තරුණයෝ බාලයෝ හැම එකෙක්ම ඒ මගේ වචන මේ හාමුදුරු ඇතුළු අද ඉඳලා මේ රටේ නිලනෝන පොලිස්කාරයෙක් වෙන්න ඕන අපේ ඊළඟ පරම්පරාවට මේ රට ඉතුරු කරන්න මේ දේ අපි කලේ නැත්නම් අපේ සොහොන් කොත්තොලට හෙන ගහනවා නියතයි. ඒකත් කියනවා මේ 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 ඔය සෞදිවාදී නායකව රට ඇවිල්ලා කරන දේශන
2017 ඒ වුණාට දැන් ඒ වෙනුවෙන් කතා කරා වුණාට ඔබවහන්සේට එළවෙන චෝදනාවක් තමයි මේ ඔබවහන්සේලාගේ ක්‍රියාකාරීත්වය නිසා ශ්‍රී ලංකා සමාජයේ බෙදීම් වැඩි වුණා, බෞද්ධ ජනතාව අතරත් බෙදීම් ඇති වුණායි කියලා පාර්ශව එක
ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් සුද්ධ මෙරට පාලනය කළේම මොන පදනමින්ද? ඩිවයිඩ් ඇන්ඩ් රූල්. දැන් ත්‍රිවිල් කාර්යයක වහම උට හරි හිතන දෙනවා නේ, උට මදිගුංචේ හීනමානයක් තියෙනවනේ. නඩු කාර්යයා, ත්‍රිවිල් කාර්යයා, ඔය වගේ රික්ෂෝ කාර්යයා, දැන් මන් ටැක්සි කාර්යයා ඇරලා යන හරිම සූර්යාගේ ටැක්සි කාර්ය රිදු මේ සිංහලවත් කියවා නොගැනීමෙන් මේ 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 ජෙනටිකලි අර්බුදයක් තියෙනවනේ. එතකොට මේ මම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මොකද හේතුව කොහොමත් මේක බෙදිච්ච සමාජයක්. එතකොට ඒ සුදු ආධිපත්‍ය විසින් ගෙනල්ලා දාපු මේ කණ්ඩායම් ටික මේ තාමත් මේක ඕකනේ ධර්මපාලතුමාගේ කළු සුද්දු කියලා නීතිය ඒගොල්ලෝ ඉන්නේ හැමතැනම ආදිවාසීන්. ඒතර මම ඔබතුමාට කිව්වේ දැන් මේ රට ඩිවයිඩ් කරන්න තමයි අර ක්‍රිස්තියානි මෝදරවාදී සම්මේලන 500ක් මේක වැඩ කරන්නේ. අපි මේ කෑ ගහලා කියන්නේ දැන් උදාහරණයක් විතර. ඔබතුමා හිතන්න කොහේ හරි කම්ප්ලේන් එකක් තියනවාද අපිට මේ මේ බහුතරයක් සිංහල බෞද්ධ රටේ දෙමළ සමාජයෙන්, කතෝලික හෝ ක්‍රිස්තියානි සමාජයෙන්, ඉස්ලාම් සමාජයෙන් කොහෙන් හරි තියනවාද මේ ප්‍රශ්නයක්? මෙන්න සිංහල බෞද්ධයවිල් අපිව කන්වර්ට් කරනවා, අපිට පල්ලියක් හදාගන්න දෙන්නේ අරව මේව කියලා අපි බෞද්ධ කරලත් නෑ, අපි සිංහල කරලත් නෑ. හැබැයි මේ සුළු කල්ලි මොකද කරන්නේ? බෞද්ධෝ ක්‍රිස්තියානි කරනවා, බෞද්ධෝ ඉස්ලාම් ආගමට හරවනවා. යකෝ අපේ ගෙදර තියෙන ගෑනුයි දරුවෝයි ඔක්කොම කොල්ල කනකොට ඒක කතාන කර ඉන්න ඕනද පිම්පියෝගේ? එහෙම විය යුතු නෑ. ඉතින් ඕන කෙනෙකුට ඕන අර්ථ දක්වන්න බෑ. හැබැයි ඔය ඔක්කොම ව්‍යාජ මතවාද පහුගිය කාලේ පුරාම ගොඩනැගුවේ USAID එකේ සල්ලි. 2013 මම ප්‍රෙස් කොන්ෆරන්ස් එකකුත් තියලා දිලන්ත අපි කට්ටියත් වාඩි කරගෙන කිව්වා මෙන්න ජෙහාන් පෙරේරට ඇවිල්ලා තියෙන සල්ලි 181ක්. මෙන්න මීගමුවේ මොකද්ද මොකද්ද සාම මොකද්ද කේන්ද්‍රයේද මොකද්ද කියලා ඒකට බ්‍රිටෝ ප්‍රනාන්දුට ආපු සල්ලි. ඒකේ බුදුබල සේනා කියලා නමම තියෙනවා. අපේ ක්‍රියාකාරකම් අවුල් කරන්න, vlogs හදන්න, YouTube හදන්න, පැමිණිලි දාන්න අධිකරණ වලින් මේ ආවරණය ලැබල දැන් ඔය 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 ඒ කට්ටිය තමයි මේවයි හිටියේ. අපි ජීවිතේටවත් දන්නේ නැති වුන තමයි මට විරුද්ධ කියලා පැමිණිලි දාලා තියෙන්නේ. දැන් සමහරවිට මම මේ කියන මහා කතාවකට වචනයක් අල්ලගෙන මේ පැමිණිලි දාන්නේ. ඉතින් ඒව නඩුකාරවරුන්ගේ වරදක් නෙවෙයිනේ. මොකද නඩුකාරවරු අවසානයේදී මේක මේ යුක්තිය පසුතලයකනේ කරන්නේ. ඒතර පොලිසිය සහ නීතිපතිගේ ඉන්න මේ දැන් මේ මේ මුද්ද ඉන් කරන මේ දේවල් නිසා නෙමෙයි අපි මේ පීඩා විඳින්නේ. ඒතර මම විශ්වාස කරන්නේ නැහැ අපේ භාවිතාවන් නිසා මේක බෙදුන කියලා. හැබැයි ඊවෙනි මතවාද හැදුවා. එක්සැම්පල් එකක් කියන්නම්. අපි මුලින්ම ඔය ප්‍රසිද්ධම සිද්ධියනේ හලාල්. අපි කවදාකවත් කතා කරලා නැහැ හලාල් වෙයි කියලා. අපි කිව්වේ හලාල් භුක්ති විඳීමේ අයිතිය සුද්ධ අයිතියක්. ඒක මුස්ලිම්වරුන්ට අයිතිය එකක්. ඒකට අපිට අභියෝග කරන්න බෑ. හැබැයි අපි කිව්වේ අපිට හලාල් කවන්න එපා. මේ ඔයගොල්ලන්ගේ ඔය ඔය කියන ප්‍රොඩක්ට් එක හැම එකටම මේ දත් බුරුසුවටයි පාපිස්සරයි හලාල් ලාංඡන ගහන්න කිව්වා. මේක මහ පිස්සුවක් වෙනවනේ. හලාල් ලාංඡනය කරන්නේ හරහා මුදල් හම්බ කිරීම කරන්න එපා. ඒකට තියෙනවා ප්‍රමිති ආයතනයක්. ඒකින් ඒක කරගන්න. ආගමික කල්ලි මේ වරත් ගහන්න එපා කියන එක තමයි අපි ඉල්ලීම උනේ. හැබැයි ඒව ගෙනිච්ච වැරදි විදියට. අපි කිව්වා අපිට අපි දකින්න කැමති අපේ රටේ ඉන්දියානු පන්නේ මුස්ලිම් කාන්තාවක් අපිට ඕනේ නැහැ සෞදි සංස්කෘතිය මේ රටට. ඒකට කැමති කෙනෙක් එහෙ යන්න. සම්පූර්ණ මූණු වහගෙන අර රෙද්ද උස්සගෙන කන්න පුළුවන් ඒවා ඒවට එහෙ යන්න. අපිට සුද්ධ අයිතියක් තියෙනවා අපේ ඉස්සරහා ඉන්නේ ගෑනියෙක්ද මිනිහෙක්ද කියලා අඳුනගන්න. හැබැයි පරදාව දාන්න, හිජාබේ දාන්න නැත්තම් සාරි පොටින් ඔළු අපි ඒකට විරුද්ධයි. අපි සංස්කෘත අපි ඒකට ආදරෙයි. හැබැයි මුම් මොකද්ද කිව්වේ? අපි ඒකට විරුද්ධයි කියලා. අපි විරුද්ධුනේ නිකාබ් එකටයි බුරුකාවටයි. ඔය විදියට මහත්වයෝ කියපු හැම එක වෙලාවක මම කිව්වා ඔය හකීම් ඇමතිවරයා මේ කහසීරු ප්‍රස්තවාදයක් ගැන කියද්දි මගෙන් ඕක ඇහුවා මීඩියා එකේදී. මම කිව්වා ඔව් පතුරු ගන්න ඕන හකීම් ඔය මොකක් කිව්වනා. මෙන්න යකෝ ඉංග්‍රීසි පත්‍රේ වාර්තා කරනවා ඥානසාර සේඩ්. ඒ කියන්නේ මේ මොකද්ද මේ හකීම් කෑලි කපන්න ඕනේ කියලා අර පතුරු ගන්න කියන සිංහල වචනේ අහරගත්තේ කොහොමද? කෑලි කපන්න ඕනේ කියලා. ඔන්න ඔය වගේ ව්‍යාජ තොරතුරු. ඒව තමයි මහත්වයෝ ඔබතුමාලා නියෝජනය කරන ඔය දැනුගත් පාන්තික සමාජයට ගී එක්සැම්පල් එකක් විදියට නෝ ලිමිට් එකකට ගහනවා ගල් කවුරු හරි ගහනවා මේ අංජු බෙන්ජු ටික මීඩියා වාර්තා කරන්නේ BBS ඇටැක් නෝ ලිමිට් අපි පලාතක ඉඳලත් නෑ අපි මේ කඩේකට ගල්පාරක් ගැහුවයි කියලා මේ ප්‍රශ්නේ නවත්තන්න පුළුවන් අයියේ ෆැෂන් බග් එකකට ගහනවා වෙන කවුරු හරි වාර්තා කරන්නේ BBS ඇටැක් ෆැෂන් බග් ඒ අර මාධ්‍ය මෙහෙයුමක් වෙනම තිබුණා මේ අපි කියන ඇත්ත මසන් කිරීම සඳහා ඉතින් ඒක තමයි මට දෙන්න තියෙන උත්තරේ.
ඔව් වහන්ස දැන් කිව්වට දැන් USA සල්ලි ආවා කියලා මේ මුස්ලිම් අන්තවාදී අපි වගේ රටවල් වල ක්‍රියාත්මක කරන්න සහ බුදු බල සේනා වගේ සංවිධාන වලට එරෙහිව දැන් ඇමරිකාව වගේ රටක් ගත්තහම මුස්ලිම් අන්තවාදයට එරෙහිවත් වැඩ කරනවා. දැන් මුස්ලිම් අන්තවාදීන්ගෙන් විශාල ප්‍රහාරයක් එල්ල වෙනවා ඇමරිකාවට. දැන් අපිට පේනවා මුස්ලිම් රටවල් වලට මේ දැන් ආක්‍රමණය කරනවා ඇමරිකාව. ඒක පැහැදිලි කරගන්න කොහොමද?
ඒක කාලෙන් කාලට ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ වඩාම ආසන්න සිද්ධිය අපි දැක්කේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයාගෙන්නේ. ඔහු විවෘත කෙනෙක්. හැබැයි බුෂ්ලා අපිට තේරුම් ගන්න බැරි වුණා. දැන් බුෂ්ලා මැවිලා අෆ්ගනිස්තානයේ ඔය ඉරාකයේ ආදී රටවල් වලට කඩාගෙන මේවා අල්ලා ගන්න ක්‍රමයක් ඉදිරි පාවිච්චි කරන්නේ බිල්ලාඩන් හැදුවේ කවුද? ඇමරිකාවෙන්නේ. උම්මහිල ඇමරිකාවට ගහනවා. ඒක පදනම් කරගෙන රටවල් ටික අල්ලා ගන්නවා. දැන් ලිබියාවේ ගඩාෆි කියන සමාජවාදී නායකයේ සදාම් හුසේන් කියන කොච්චර හොඳ නායකයෙක්ද ලෝකෙ හිටපු. ඒ මිනිහ කොහෙද තරජනක් තිබුණේ ලෝකෙට? හැබැයි ඒ මිනිස්සුන් විනාශ කළා දැන් මේ සොදේශික ජනයාම උසිගන්වලා. එතන ඔබතුමා ඇහුවා US එකේ සල්ලි කොහොමද? ඔව්. දැන් ඊ ප්‍රෙසිඩන්ට් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා මොකද්ද කියන්නේ? ජනාධිපති හැටියට. මම මේ අහවල් විශ්වවිද්‍යාලවලට දෙන සල්ලි සම්පූර්ණ නවත්තනවා. එයි ඒ වඳුන ගන්නවා. සරණාගත වෙහෙරට ඒ රටට එනවා. අධ්‍යාපනය ලැබනවා. සුද්ධ මහන්සි වෙනවා. හම්බ කරනවා. ටැක්ස් දෙවනවා. ඒ වෙන් සල්ලි දෙනවා. අර සරණාගත භාවයෙන් ඉන්නේ උන් අර මතවාදවල දෙන බෙදුම්වාදී සහ ත්‍රස්තකල්ලි ඒ වෙල තමයි කරන්නේ. එනිසා ඌ එක නැවැත්තුවා. ඔබ විශ්වාස කරනවද? ලංකාවේ පළවෙනි වසරේ සිට 13 වසර දක්වා පොත්වල තියෙන මරාගෙන මරන අයිඩියොලොජි ලංකාවේ. ඒතර ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පොත් අච්චු ගහන දුන්නේ සල්ලි දුන්නේ කවුද? USA එකේ. ඒතර එක පැත්තකින් ත්‍රස්තකල්ලි හදන්නත් සල්ලි දෙනවා. මතවාදයේ ප්‍රොපගැන්ඩා හදන්නත් සල්ලි දෙනවා. බලන්න මේ පහුගිය කාලේ හැදිච්ච YouTube ප්‍රමාණය. මෝඩා විමානය. අපිට ස්ක්‍රීන්ෂොට් තියෙනවා. ජුලිචන් එක කතා කරනවා. අපිට ආදරේද? දැන් ක්‍රිස්තියානි සම්මිතාල 500ක් පිටිපස්සේ මොකද්ද මේ කරන්නේ? අර ඒක නෝ මේ බෞද්ධ ආගම අදහන දේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවද මේ රටේ? සාම්ප්‍රදායික බෞද්ධ ගමකට ඇවිල්ලා ගියක් කුලියට අරගෙන හාලෙලූයා කියලා දෙගානටනකොට පන්සලේ හාමුදුරන් ගිහිල්ලා කියන උන්වහන්සේ උත්තරේකුත් නැහැ. මිනිස්සු දායක සභාව ඔක්කොම කියලා කියන මේක මේ හරි කරදරයක් අපේ ගම් මේ ආරක්ෂිතව තියෙන තැන් ගම් පිටස්තරින් එනවා ප්‍රශ්න ඇති වෙන්න බලන් අපි දන්නේ නැහැ කවුද එන්නේ කියලා කිව්වහම කියන අපි ආඥාවට යනවා කියලා දන්නේ නැහැ. උනොත් මේ බුද්ධිජාලා වර්ධන වල LTT කාලේ. එතකොට ගිහලා පොලිසියට ගමු උත්තරේ කියලා දෙනවා මිනිස්සු මොකද කරන්නේ? මේ අහවල් මඩුව අයින් කරලා දෙන්න කියලා උද්ඝෝෂණ කරනවා. ඕක ෆොටෝ එක ගහ ගන්නවා උම්ම යවනවා ජිනීවා ලංකාව ආගමික මානව හිඟම් නැති රටකට. ඕක තමයි ඇත්ත කතාව මහත්තයෝ.
දැන් ඔබවහන්සේ මේ දැන් මේ මෑතක කරපු ප්‍රකාශ වලින් ආයෙ නිකන් බීතියක් ඇති වෙලා තියෙනවා මං හිතන්නේ. ඒ කියන්නේ ආපහු මේ මුස්ලිම් මන්තවාදී ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා සංගීතන මං හිතන්නේ. පහුගිය දවස්වල මේ ආණ්ඩුවේ මේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවත් කිව්ව නැගෙනහිර එහෙම තොරතුරු තියෙනවා කියලා. මොනවද ඒ ගැන ඔබවහන්සේ කියන තොරතුරු?
ඒ කියන්නේ මම දැනුවත්ව දැනටත් මේ ආණ්ඩුව දැන් මේ රටේ ආණ්ඩුවනේ. අපිට වැඩක් නැහැ. දැන් මම නිතරම කියන්නේ මේක පන්සල් වත්තක් මේ රට. අවුරුදු දස් ගන්න ගුරුමයක් එක්ක පවතින රටක්නේ. පන්සල් වත්ත කවුරු සුද්ධ කරත් කමක් නැහැ මහත්තයෝ. ඒක රතු පාට කට්ටිය කරත් කමක් නැහැ, නිල් පාට කට්ටිය කරත් කමක් නැහැ, කොළ පාට කට්ටිය කරත් කමක් නැහැ. හැබැයි මේක කඩාහිරවන්න විකුණන්න දෙන්න බෑ. පන්සල් වත්ත ගැන හැගහගෙන ඉන්නේ අපි. එහෙම පැවරීමක් අපිට තියෙන මොකද මේ ධර්මයේ පවතින රට නිසා. නොකිඩිලි ත්‍රිපිටක අවිහිංසාවාදී ධර්මය අපි ආරක්ෂා කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි 2014 ඉඳලා පාස්කු ප්‍රහාරය දක්වාම ඔය හිරගත වීම මේ හැර අනිත් අවස්ථාවන් වලදී පෙන්වා දීපු අනතුරු වඩා තීව්‍ර කරන ඉස්ලාමීය උම්මත්තක කුරාණයේ වැරදියට කියවාගත් ගෝලීය ත්‍රස්තවාදය හා බැඳුණු මේ කල්ලි තවමත් එහෙමමයි. එහි භයානකම ත්‍රස්ත කල්ලියක් ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ ආණ්ඩුවත් එක්ක. ඒකයි ප්‍රශ්නේ.
මේ ආණ්ඩුවත්
එක්ක. ඒතර ඒගොල්ලෝ 2015 දී මේක බලන්න වෙන විදිය. උදාහරණයක් විදිහට දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ අපි මේවා පෙන්වලා දෙනකොට මහින්ද මහත්තයාගේ හිටපු දේශපාලනඥ අපිට ගහුව මේක නෝර්වේ කුමන්ත්‍රණයක්. මේ මහින්ද මහත්තයාගේ මුස්ලිම් ඡන්දයින් කරන වැඩ පිළිලක් කියලා ඔක මතුර ගෙනිච්ච මිනිස්සු බැලුව බැලමට ඇත්ත. ඇයි අපි හැම සතියකම ප්‍රෙස් එකක් තියනවා ගහනවා ප්‍රශ්න වල හෙඩ්ලයින් යනවා මෙහෙම හිතුව මේක මුස්ලිම්. එහෙම ටික කාලයක් යනකොට මංගල සමරි විරකෝ නෑ මේක ගෝටත් පිටිපස්සේ ඇති ගෝටාගේ ආරක්ෂක අමාත්‍යාංශයේ රාස්මුදුලකින් සල්ලි හම්බ වෙනවා දිනන ඔන්න වෙන පැත්තකට යවුවා. ඊට පස්සේ බුදුබල දෙනා මේක චම්පිකගේ වැඩක් වෙන්න දිනලා ඔය වගේ එක මානයන්ට මේක ගෙනිච්චා. නමුත් මේක ඇත්ත දේශපාලන කතාව බැලුවොත් ඔව්
පාස්කු ප්‍රහාරයත් ගෝටාගේ බලයට
ගිරපු යුද්ධයක් ඉවර වෙච්ච රටක් 2013 ඉඳලා අපි මේ ඇත්ත ප්‍රශ්න කතා කරන්න ගත්තා. මොකද ගෝලීය වේග ඇති වෙච්ච නිසා සහ මේක වේගින් වර්ධනය වෙනවා. මොකද මේක LTT එක මර්ධනය කරනවා වගේ වැඩක් නෙමෙයි. LTT එකේ බෝම්බ පුපුරවාගෙන ගොම්ම ඒක හොයන්න පුළුවන්. වයර් ගෑරි අරන් යනවා. කොටස බැටරි ගෑරි අරන් යනවා. අරේ මෙහෙන් එනවා වෙනක. මේක මහත්වෙම මරාගෙන මරන අදහසක් එහෙ මෙහෙ ඔළුවේ තියාගෙන එහෙ මෙහෙ ඇවිදින උන් කොහොමද ස්කෑන් කරන්නේ? ඒකට මොකද තියෙන යන්ත්‍රය? අනික මේක ලංකාව විතරක් වෙච්ච එකක් නෙමෙයිනේ. දැන් උදාහරණයක් විදියට එංගලන්තේ තියෙනවා මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම්. කොහෙද නයිජීරියාවේ මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම්. සුඩානි මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම්. ෆ්‍රාන්සේ ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුම්. ගැටුමක් නේද රටක් කියන්නේ කොහොමද ලෝකේ? එතකොට මැලේෂියාවේ ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුම්. තායිලන්තේ බෞද්ධ මුස්ලිම් ගැටුම්. මියන්මාරේ රෝහිඤ්ඤා බෞද්ධ මුස්ලිම් ගැටුම්. ඉන්දියාවේ කාශ්මීර මුස්ලිම් හින්දු මුස්ලිම් ගැටුම්. පාකිස්තානේ අෆ්ගනිස්තානේ ඔහොමම ලංකාවේ මුස්ලිම් සිංහල ගැටුම් ක්‍රිස්තියානි බෞද්ධ ගැටුම් ඔහොම නෙමෙයි කියන්නේ. ඒතර මේ ඔක්කොම හදලා දින මහත්මයෝ බුදුබල සේනාවෙන්ද අපිද? හරි. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා සමග මේක කියනකොට අපිට ඉඩ දුන්නනේ හරි ඔය වැඩේ මේක කියන්න. ඔන්න එතකොට ඔය දැන් ඉන්න දැන් ආණ්ඩු බලයට පත් වෙච්ච JVP එකයි ඔය අනිත් විකල්ප කණ්ඩායම ඔක්කොම කිව්වා මේක මේ රාජපක්ෂලගේ මොනව හරි වහගන්න තමයි මේ වැඩේ මේ කරන වැත්තේ අරග මේක කියලා. ඒ අනුව 2015 යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව වෙලාවේදී ඒකද මම 2014 අගභාගේ කියන්නේ මේ ඇමිලි පිටියේ පොදු සමුළුව තියෙන යහපාලන ආණ්ඩුවට විරුද්ධව. ඒනේක වළක්ව ගන්න. මොකද මම දැක්කා එවකට අපි ලයිස්තුගත කරලා තිබුණු LTT හා බෙදුම්වාදය හා බැඳුණු නෙගටිහිර සන්නද්ධ වුණු රට ඉස්ලාම් ඛලීෆාතයක් කරන්න ඕන කියලා හිතන මරාගෙන මැරුණු අයිඩියොලොජි එකේ හිටපු සියලුම සංවිධාන යහපාලන වලට තමයි උදව් කරේ. ඒකයි අපි ඒ වෙලාවේ එකතක හිටගත්තේ නැත්තේ. එතකොට අන්තිමට මොකද වුනේ? යහපාලන රැකවරණය ලබාගෙන බොහෝම සුවපහසු විදියට මේසු මරාගෙන මැරුණා. හැබැයි මම විශ්වාස කරන ඕක නෙමෙයි කරන්න හිටියේ. මගේ විශ්වාසයට අනුව ඔය පල්ලියට ගැහිම වෙන කතාවක්. ඒක ඔය කවුද ඌම කියනවනේ සහරාන්ම මේ නවසීලන්තේ ක්‍රයිස්ට් චර්ච් පල්ලියට එල්ල කර ප්‍රහාරය ඒ පදනම් කරගෙන මේ කතන්දරය කරන්න කියලා. ඊට වඩා කතන්දර ගොඩක් මේකේ තියෙනවා. මේ ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක හතරකට විතර කැඩුනා. නැත්තම් අර මහා එක තමයි. මොකද ආසියාවේ අති භයානකම අති ඛේදජනකම අත්හදා බැලීම කරන්න තෝරගෙන තිබුණ ලංකාව. එතකොට යහපාලන ආණ්ඩුව ඒකනේ අර මේ ලේකම්ම විලකුවේ ගහනවයි කියලා කිව්වා. ඔච්චර සැරට ගහයි කියලා හිතුවේ නැහැ. හරි. ඊට පස්සේදී යුක්තිය ඉල්ලුවා මිනිස්සු. කාදිනල් එළියට ආවා. කාදිනල්තුමා පාසු කොමිසමක් දැම්මා. මම දවස් 9ක් සාක්ෂි දුන්නා. තව බොහෝ මුස්ලිම් අය ඇවිල්ලා සාක්ෂි දුන්නා. ඒ කියන්නේ අප්‍රකටව අප්‍රසිද්ධව ඇවිල්ලා.
Because my New Zealand's biggest business bank something
අවසානයේදී ජාතික ආරක්ෂාව තමයි එක කියලා හිට මිනිස්සු තීරණය කළා මේක කරන්න පුළුවන් ගෝඨාභයට කියලා. ගෝඨාභය බලයට ගේන්න පාසු ප්‍රහාරයත් සිද්ධීන් අතර එකක් වුණා. තව සිද්ධි ගන්නවා බලපන්න මේකත් එක සිද්ධියක්. ඒ මනුස්සය රූපණාවක් තිබුණා මේක කරන්න. මොකද කාදිරන් තුමා මේ හැමෝම ගොඩාක් උදව් කරපු කෙනෙක් නේ. මේ අරගලයක් ආවා. මේකේ නිමාවක් දකින්න බැරි වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මේ ආණ්ඩුව බලයට ආවා. මොකද මේගොල්ලෝ අපි ආවොත් ඔක්කොම එක පෑම් පාරෙන් ආයේ දවසින් දෙකකින් කරන වැඩ ගැනනේ කතා කළේ. මං අහන්නේ දැන් කෝ අවසන් වර්තාව? දාන්නේ බීච්. මොකද ඔය මේගොල්ලෝ කියලා බොරු කිව්වා හරියට. ඒ කතෝලික ප්‍රදේශවල මේ බොදුබල සේනාව සහරාණි ගැන එකම කාසිය දෙපැත්තේ දේශපාලන කුණු කතා. මේක මහා කාලකණ්ණි දේශපාලකගෙන රටක් මහත්වේ රටපින්වත් උනාට. මොකද මුන් එක්කෝ සමහර සිද්ධි ඇති වෙන සිද්ධි සොයන් ඇති වෙන සිද්ධි තමන්ගේ දේශපාලන බලවමනාවන්ට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මොනවා හරි තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා සිද්ධි නිර්මාණය කරනවා. ඉතින් මේකත් ගොඩක් බොරු කිව්වා. මගලක තියෙනවා හිරිකිත හිතන වීඩියෝස්. එතකොට දැන් මේගොල්ලන්ට සුද්ධ වගකීමක් තියෙනවා පාස්කු ප්‍රහාරයේ මහමලකරුව කවුද කියලා හොයන්න. මට ඔබතුමා එක දෙයක් කියන්න. රුසියාවේ පුටින්ගේ පුටින් ජනාධිපතිවරයාගේ අර වැඩන හමුදාවේ නායකයා වැංග හමුදාවේ නායකයා පුටින්ට විරුද්ධව යන්න ගිහිල්ලා වුණා අන්තිම ආගියතක් නැහැ ගෝලෙදි මැරුණා කොච්චර ශක්තිමත් බුද්ධයන්සත් රටක්ද වැරදිල නැද්ද බුද්ධයන්සවලට රුසියාවේ ප්‍රහාර වුණා මේ වගේ එංගලන්තේ ප්‍රහාර වෙලා තියෙනවා ඇමරිකාවේ ප්‍රහාර වෙලා තියෙනවා ප්‍රංශේ ප්‍රහාර වෙලා තියෙනවා ජර්මනි බෙල්ජියම් අසල්ල සිමි රටවල් කීයක නම් මේ මරාගෙන මැරෙන ප්‍රහාර සිද්ධ වුණාද කවුරක්වත් හොයනවද මේ මහමුළුකරු මේත් බොහොම හොඳට මේ පරීක්ෂණ ටික කරගෙන යනකොට අර මනෝෂ නානායක්කාරයි හරින් ප්‍රනාන්දුයි මහමුළුකරුවෙක් ගැන කිව්ව ඒ දේශපාලන කතානේ ඒක අල්ලගත කාදින තුමා දැන් මහමුළුකරුවෙක් හොයන කොච්චර මෝඩද මේ අක්කුන්ගේ මේ අදහස් එතකොට ඒකයි මම මේ ඊට පස්සේ තමයි ඔන්න අපිත් බැලුවේ කො මේකේ මහමුළුකරුවෙක් ඇද්ද නැත්නම් නිකම්ම මරාගෙන මැරුණාද ඒ දෙවෙනි අධ්‍යයනයේදී කියවගෙන යනකොට තමයි තේරුනේ ඔව් ඉන්නවා සහරාන ට්‍රේන් කරපු කෙනෙක් ඉන්නවා ඉස්කෝලවල විදුහල්පති වෙලා හිටපු අය ඉන්නවා නිකම්ම නිකන් මේ ගස් ගල් වගේ හැදෙන්නේ නැනි මිනිස්සුගේ ආයිඩියා වෙනස් කරන්න කොච්චර ට්‍රේන් කරන්න ඕනද මහත්තයෝ ඒ වෙනුවෙන් මම බය නැතුව කිව්වේ මම දන්නවා මහමුළු කරුවා කියලා මොකද මට ඒක කියන්න පුළුවන් නම් ගම් ට්‍රේන් වෙච්ච හැටි කරපු හැටි කියපු හැටි කිහිපු තැන් ඔක්කොම කියන්න පුළුවන් නිසා
දැන් ඒ ප්‍රකාශයට මහමුළු කරු දැන් මුළු රටම හොයන කෙනෙක් නේ මහමුළු කරු අපි හැමෝම දැන් හොයනවා දැන් ඔබ වහන්සේ කිව්වහම මහමුළු කරු මම දන්නවයි කියලා ඒකට වග කිව්වත්න්ගෙන් ලැබුණු ප්‍රතිචාරයක් මොන හරි තියෙනවද
කවුරු මම CID එකට යන්නේ මම පොලිසියට යන්නේ නැහැ මට මොකක්ද
කියන්නේ මම ගන්න කවුරු හරි කෙනෙක් ඔබ වහන්සේට කතා කරේ නැද්ද වගේ කිව්වත්
ඇහුවේ නැද්ද මම කිව්වේ ඒකයි මම ජනාධිපතිතුමාට කියනවා එහෙම නැත්නම් ආරක්ෂක ලේකම්ට කියනවා අද නැති හරි ඔය කවුරු හරි එහෙම හම්බුනොත් මිසක්වා නිකන් මේ පහල ඉන්න මේ 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 CID හරි ඔබට කවුද CID යන්න කැමති අද එන්න කියන හිට එන්න කියන කවුද අපි යකට විශ්වාස වැසියෝද අපි ඒගොල්ලන්ගේ සේවකයෝද අපිට පඩි ගෙවනවද එහෙම කරන්න අනික එහෙම දුන්නේ කියලා ඇති වැඩකුත් නැහැ අපි දන්නේ කවුද ඉව ඉන්නේ කියලා ඇතුලේ නැත්තම් මේ වගේ මීට වඩා ලස්සන මේ ඉන්වෙස්ටිගේෂන් වෙන්න එපා දැන් කලින් අර නැගෙනහිර පළාතේ ඔච්චර තුරුතුරු දින මුස්ලිම් මිනිස්සු මෙහෙම ගහනවා මෙහෙම මරනවා කියලා දීදී ඒවට ඉන්වෙස්ටිගේෂන් නැතුව අපි ආපහු ගිහලා ඒ තැන් වලට වණන් කියන්නේ මොකද මහත් එහෙම බලාපොරොත්තු වෙන සාධාරණේ රටේ නායකයෙක් ඇඳලා පෙන්වන්න පුළුවන් මැප් එක මෙන්න මෙහෙමයි ජනාධිපතිතුමනි මෙන්න 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 පොත් මෙන්න ඉස්කෝලවල පොත් මෙන්න සංවිධානය මෙන්න ඉන්න තැන් මෙන්න මූ තමයි ප්‍රධානියා ඔයාලන් ඉන්න මෙන්න මේගොල්ලෝ මේගොල්ලන්ගේ ඇඩ්වයිස් මොකක් කරේ අපිට කලින් කියන්න පුළුවන් මොකද අපි මරාගෙන මැරෙලා නැහෙනි කොහෙවත් නමෝ බුද්ධාය නමෝ තස්ස භගවතුන් සම්මා සම්බුද්දස්ස කියලා අරෝගේ බෙල්ල බෙල්ලට කොටපම් මරපම් කපපම් කියලා අපි කතා කරේ නැහෙනි කොහෙවත්
ඔබ වහන්සේට පුළුවන් ජනාධිපතිතුමාට අමතන්නේ
නේද ඉතින් මට එතන මම කිව්වේ දැන් අපි දැන් මම ඇත්තටම කලින් ඔය බන්ධනාගාරගත වෙන කලින් මම ලාල්කාන්ත මැතිතුම මෙහි ආව මාව බලන්න කැබිනට් එකේ දිවුරුන් දීලා ඒ වෙලාවේද මං කෝල් මේ ලාල් අයියේ ඇමතුමා කියනකට කැමති නැහැ මේ මං කෝල් මේ මට ඇමතුමා කියන්න පාවුවා මං කෝල් ලාල් අයියේ ඔයා පොඩ ජනාධිපතිතුමාට කියන්න ආරක්ෂක ලේකම්ට කියන්න හිතන තැනක නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන කරුණා කරලා මේ තොරතුරු ටික ෂෙයා කරගන්න අවස්ථාවක් හදන්න ඉතින් ඒකදී මම ඇතුළට ගියා එලියට ආපු ගමන් මම මේක කිව්වේ මොකද එහෙම ඒකත් මම බය නැතුව කිව්වේ ඇත්තටම මේක අවදානමක් තියෙන ඉඳ පවුල මේ මිනිස්සු අපේ මිනිස්සුනේ දැන් ජනාධිපතිතුමා අපේ තරුණ ඉලන්දාරී අපිට හිතනවා එයාගේ එයාට හොඳ ඇහුම්කන් දීමක් තියෙන බව පේනවා ඌමනාවක් තියෙන බව පේනවා ඉතින් මේ මිනිස්සු අපි රැකගන්න එපේ
නමුත් ඔබ වහන්සේ කියන මේ ත්‍රස්ත කණ්ඩායම් ඔය අන්තවාදී කණ්ඩායම් ඉන්නවා කියලා
අහනවා ඒක දේශපාලනිකයි නේ කියන්නේ දැන් දේශපාලනට උදව් කරපුවාම ඒගොල්ලෝ කියනෝ නම් අපි ආව දිනවන ලංකාවේ මුස්ලිම් සම්ප්‍රදායික අපි ඔයාලට රන් දෙන්නම් කියලා. ඉතින් ඒකට ඕන කෙනෙක් කවුද බලය ලබා ගන්න කැමති? එහෙම ලබා ගත්තයි කියලා මං අහන්නේ ජනාධිපතිතුමා මේ මම මේ කියවලා තියෙන මේ අයිඩියොලොජි එක ගැන මේ පොත්පත් මේගොල්ලෝ කියවලා නැහැ නේ මහත්තයෝ. ඒකනේ ප්‍රශ්නේ. ඉතින් මම මේව කතා කරන්නේ බය නැතුව කියවලා මං සන්තකේ තියාගෙන ඒවා පළවෙනි වර දෙවෙනි වර තුන්වෙනි වර නැවත 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 සනාථ කරගෙන මේ තොරතුරු ගියා. නැත්තම් කවුද පරිප්පුවන්නේ කන්න වෙන්නේ? දැන් මම මේ ඇත්ත කියලා මට හිර යන්න වෙනව නැති බොරු කෝ කොහොමද తిරීන්නේ? ඒකින්ද මට ඒකන කිසිම ප්‍රශ්නයක් නැහැ. හෙට මට එන්න ගුවත් හැබැයි ජනාධිපති හෝ අද මැතිටත් මට වැඩක් නැහැ. අද මැතිට පොද ඒක වෙන කතාවක් නිසා මට එච්චර ප්‍රියතාවයක් නැහැ. එතුමිය කාන්තාවක් වීම ගැන ආඩම්බරයි. හැබැයි ආව එයාගේ නියෝජනය කොහෙද කියන එක අපිට හොඳට පේනවනේ මේ සමහර ක්‍රියාකාරකම් වලින් බොහොම හොඳට පේනවා. ඕක තමයි බංගලාදේශයටත් කරේ. බංගලාදේශයේ ජමාත් ඉස්ලාම් කියලා ව්‍යාපාරයක් තිබුණා. ඔහුව එල්ලා මරනවා ඒ සංවිධානයේ නායකයා අසාම් මරනවා මේ එල්ලා මරනවා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් 2016. ඊට පස්සේ ජමාත් ඉස්ලාම් ව්‍යාපාරයේ තහනම් වුණාම ඒගොල්ලෝ හදනවා ශත්‍ර ශිබ්‍ර කියලා මේ චිත්‍ර ශබීර කියලා සංවිධානය. ඒ කියන්නේ ජමාතකේ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් හදනවා දෙවැන්ත තරුණ සංවිධානය. ඒගොල්ලෝ තමයි හසිනව එහෙන් එළවලා ඇමරිකාවේ අර හිටපු
අර මයික්‍රෝ ෆයිනෑන්ස් එකේ හිටපු නිකන් NGO වැඩ කරපු මහත්තයව ගෙනල්ලා
ඔය යුනුස්
ඔව් එයාව ගෙනල්ලා බංග්ලාදේශයේ මෙව කරන්නේ. එතකොට ලංකාවෙත් මම ඉතින් බය නැහැ මට කියන්න ඕන දෙයකට මම කට කැපුවත් ඇත්ත කතා කරන භික්ෂුවක් හංගන්න දෙයක් නෑ. හැංගී ඉතුරුයි මුකුත් විවෘතව කතා කරන තරමට තමයි උත්තර හොයන්න පුළුවන්. ඉතින් 2015 2019 කාලේ යහපාල ආණ්ඩු කාලේ ඒක NPP එක හිටියා. එතකොට NPP එකේ නියෝජිතවරිය නියෝජිතයා විදියට දැන් වෙන්න වර්තමාන අගමැතිනිය තමයි මේ ලාල් විජේනායක කමිටුව සකස් කරන වෙලාවේ අලුත් විවස්ථාවක් සම්බන්ධයෙන් කමිටුවපත් කරපුවාම ඒක 270 පිටුවේ තියෙනවනේ. ඉතාල පැහැදිලිව හරිනේ විතරයි විරුද්ධ වෙලා තියෙන්නේ මේ ලංකාවේ මොකද මේ ගම්මිනාගන්තිය සම්බන්ධයෙන්. හරි. එතකොට අන්තිමේදී වෙන්නේ යකෝ දැන් අවුරුදු 6ක් වෙනකොට රටේ අගමැතිත් විලා කොහොමද එහෙම වෙන්නේ? එයාට යන පන්සල යනවා සදාචාර තමයි දැත්තුනොත් හරිනා. මේ කොහොමද අනාගත රාජ්‍යයක් කරන්නේ? ඉස් අපිට කලින් අනිත්‍යව කරලා දෙන්න කියන්නේ. මේක මාර ප්‍රශ්නයක් නේ.
ඔබ හන්සි දැන් මගේ මේ ප්‍රශ්නේ මම යලි අවධාරණය කරලා අහන්නේ. ඉදිරියේ දැන් දැන්ටත් ඔය වගේ දැන් නැගලින්ද පළාතේ යම් යම් තැන් සිද්ධ වෙනවා කියලා ආණ්ඩුව පවා කියනවා. ආණ්ඩුවේ ආර මහජන ආරක්ෂක මතිවරයා කිව්වා. ඊට පස්සේ ජනමාධ්‍ය මතිවරයා කිව්වා. සැකයක් තියෙනවද? එහෙම නැත්නම් තොරතුරු තියෙනවද? අර පාස්කු ප්‍රහාරය වගේ මොනහරි විනාශකාරී දෙයක් ආයේ සිද්ධ වෙයි කියලා මොකද
අපි
දන්නේ? එට අනිද්දට දලදා ප්‍රදර්ශනයක් පැවැත්වෙන නියමිතයි.
අපිට රට බීතියට පත් කරන්න කිසිම උමනාවක් නැහැනේ. රටේ ආරක්ෂක අංශ දැන් මම ඊයේ දැක්ක ප්‍රවෘතියක් ආරක්ෂක මාත්‍යාංශයෙන් අවසර දීලා තියෙනවායි කියලා මොකද බුද්ධ ශාසනයේ කට්ටියගේ මොකද ඉල්ලීමකට මේ අර ලංකාවට ගෙන්නන තහනම් කරලා තිබිච්ච පොත් ආපහු ගෙන්නන්නේ. ඒව තහනම් කර හේතුව බලන්න එපා ඉස්සල්ලා. මේකේ ඇතුළෙත් මේ සන්නද්ධ මිනිස්සු සන්නද්ධ කරන්න පොත්පත් තාම මේකේ තියෙනවා. ඒව අයින් කරගන්න බැරුව මේ පිටින් ගෙන්න දුන්න හැමතාව ඒක දෙක කල්මුණේ සිද්ධිය වෙන සිද්ධියක්. එතන ඉන්නේ සුපර් මුස්ලිම්. එතන ડોක්ටර් කෙනෙක් ඉන්නේ MOH කෙනෙක්. මම එදා මාධ්‍ය සාකච්ඡාවෙත් කිව්වා කල්මුණේ සිද්ධිය ගැන එච්චර කලබල වෙන්න එපා, බය වෙන්න එපා. එතන මේ මරාගෙන මැරෙන මේ මහලු කතන්දරයකට යන එකක් නෙමෙයි කියලා. දැන් බලන්න ඒක වෙන හැටි. දැන් ආණ්ඩුවේ කවුද ඉන්නේ? 1950 ඉඳලා ඉන්න මහමුලකරුව ටික තමයි ආණ්ඩුවත් එක්ක ඉන්නේ. හැබැයි ඒ මතවාදවලට මරාගෙන මැරෙන මතවාදවලට ලේහලන මතවාදවලට විරුද්ධව වැඩ කරන කෙනෙක් තමයි කල්මුණේ ඉන්නේ. එතන මුම් මොකද කරන්නේ? ලේහලන එකා කියන අන්නරුව තමයි හොරා කියලා. උදාහරණයක් කියන්නම්. අර අමුඩයක් නැතුව ඉන්න එකේ අමුඩි ගහන් යන එකට හිනා වෙනවා වගේ වැඩ මේ කරන්නේ. අමුඩයක් ගහන් ඉන්න එකට හිනා වෙනවා හෙළුවෙන් ඉන්න එක. ඒ නැති නැද්ද මේ අමුඩයක් ගහන් ඉන්න අරුව කියලා ප්‍රසිද්ධියේ. හැබැයි මේ කියන එකයි ඉන්නේ හෙළුවෙන්. ඒ වගේ සිද්ධියක් නෙමෙයි. ඉතින් කොයි වෙලාවක වුණත් මේකේ පුපුරන්න පුළුවන්. මොකද හේතුව ඒක අදත හෙටද තව අවුරුදු ගානින්ද කියන එක කියන්නේ මොකද ඒ අයිඩියොලොජි එකෙන් ඔළුව සන්නද්ධ කරගත්තාම අභිප්‍රේරණය වෙනවා. දැන් අපි හිතමුකෝ බැරි වෙලාවත් ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම උග්‍ර වෙලා ඇමරිකාවත් අත දාලා ලොකු ප්‍රමාණයක් මිය ගියොත් එහෙම ඒකට විරෝධය පහළ මෙහි මරාගෙන මැරෙනවා. ඒකයි වෙන්නේ. මේ අයිඩියොලොජි එක පරාජය කරන්න ඕන කියන්නේ ඒකයි. නැතු මේ මුස්ලිම් පංචස්කන්ධත් එක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මේකේ මුස්ලිම් සමාජය අපි ආරක්ෂා කරගන්නත් ඕන. මේ බලගැන්වීම් දිගට කිරීමේ හේතුව තමයි කාර්ය සම්මහත්ය. දිගින් දිගටම කිරීමේ හේතුව තමයි මේක තලා දාලා මේ බිය තුරන් කරන්න පුළුවන් මුස්ලිම් පල්ලියට, මේක කරන්න පුළුවන් මුස්ලිම් ගෙදරක. ඇයි තමන්ගේ දරුවෝ හැසිරෙන විදිහේ වෙනස්කම් තියෙනවා නම් ඔබ විශ්වාස කරන්න ගිය සතියේ ලස්සන වීඩියෝ එකක් එළියට දැම්ම ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය විනාඩි 60ක් පුරා පැයක් ටෙලිග්‍රාම් එකක් වගේ ඔබ විශ්වාස කරනවද ඉටිහාඩ් එකේ ගුවන් යානාවක් 300 ගානක් එක පුපුරවාගෙන මේ ඔස්ට්‍රේලියාව ඇතුලේ පුපුරවන්න ප්ලෑන් කරනවා ඉලන්දාරිය දෙන්නේ මුස්ලිම්? ඒ දෙන්න යොදාගන්නේ තමන්ගේ එක කුසේ උපන් බාල මල්ලිව. ඌ දන්නේ ඌට කියනවා මෙන්න මේ බ්ලෙන්ඩර් එකක් තියෙනවා ග්‍රයින්ඩර් එකක් මේකක් තියෙනවා අලුත්ම විදියට හදපු බෝම්බයක් මේක අරගෙන යන්න කියලා ලෙබනන් ඉඳලා අක්කගේ ගෙදර ඉඳලා එවනවා මෙයාව. එයාපෝට් එකට ආවට පස්සේ කවදාකවත් නැතුව අර අයියා බාල මල්ලිව බදා ගන්නවා. විනාඩි 5ක් විතර බදාගෙන ඉන්නවා. ඔන්න සැක හිතනවා. ඒ ඔස්සේ එලවගෙන යනවා. චෙකින් එකේදී අවු වෙනවා බෑග් එක කිලෝ 5යි ගෙනියන්න පුළුවන්. අර තමර ඒව තියෙන්නේ කිලෝ 5යි හෑන්ඩ් ලගේජ්. මේක කිලෝ 7.5ක්. මේක බර වැඩි කිව්ව ගමන් අර බදාගෙන හිටපු අයියා ටක් ගාලා බෑග් එක ආපහු අරන් දුවනවා. ඒ ඔස්සේ ගිහිල්ලා තොරතුරු ඔක්කොම අනාවරණය කරගන්නවා. අවුරුදු ගානකට හිරේ යවනවා. ඇවිල්ලා දැන් ඇත්ත කතාව කියනවා. මෙහෙම තැනක මේක තියෙන්නේ. ඉතින් ඒකයි අපි මේ බලගැන්වීම කරන්නේ මුස්ලිම් අයත් එක වෛරයකටවත්. මොකද මොකටද අපි මිනිස්සු වෛර කරන්නේ? කොච්චර හොඳ මුස්ලිම් මිනිස්සු මේ ලෝකේ ඉන්නවද, මේ රටේ ඉන්නවද? එහෙම ප්‍රශ්නයක් නැහැ. මුස්ලිම් රටවල ගිහලා කොච්චර වැඩ කරනවද අපේ මිනිස්සු, කොච්චර රස්සා කරනවද, තමන්ගේ බඩ සරි කරගෙන, ගෙවල් හදාගෙන, දරුවන්ට උගන්වගෙන. එතකොට ඒ මං අහන්නේ ඒ මිනිස්සු කියවන කුරානේ බලත් කියවපල්ලා. මේ වැරදියට කියවන එක කියවල මේ උඹලත් කියලාද රටට කියලාවත් නැතුව කියන බලගැන්වීම තමයි මම මේ කරන්නේ. ඒක තේරුම් තම නැනපමණින් දැනගත යුතු කියලා තමයි මට ඉතින් අන්තිම වශයෙන් කියන්න පුළුවන්.
අවසාන ප්‍රශ්නේ අහන්නු. අද මහමලකර උවහන්සේ දන්නවා කියලා කිව්වා. කාදිනල් තුමත් ඒ වගේ, ඒ කියන්නේ පල්ලියෙන්නුත් ඒ වගේ ඉඟි දීලා තියෙනවා ඒගොල්ලෝ දන්නවා කියලා.
අනේ මොකටද මහත්තයෝ වංවන් කියන්නේ කෙලිම වම්බුඩු කියන්නේ නැතුව? මොකද්ද ඒගොල්ලන්ගේ තියෙන මහන්තත්තකම? මං කියන්නේ කාදිනල් තුමා කළත් වෙන කවුරු කළත් මේ වගේ මේ මරා මිනිස්සු මැරිලා මිනිස්සු පීඩාවට පත් වෙලා ඉන්නේ කවුද මිනිස්සුගේ ජීවිතවල වගේ කියන්නේ? ඒවත් එක දේශපාලනය කරන්න එපා. ඒක පාදකයි, තුච්චයි, නිහීනයි. දැන් මම දන්නවා කියලා නම් මම කැමති ඒක කියන්නේ. මම පුජ්ජලයක නම් දන්නවා, මම ඒක කියනවා. ප්‍රසිද්ධ මාධ්‍ය කියන්න ඕනේ නැහැ ඒක. අර වගේ තරකට මට කියන්න පුළුවන්. ඒතකොට ආපහු නැ මොකද දැන් උන් ඉන්නේ එළි. උන් එළියේ උන් එළියට නිදහස් කළා රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා. මේක පාරක් පුපුරවා ගන්න මිනිස්සු මෙහෙම පොරොන්ට ගලියට දාලා මේක පෙන්වල දෙන මාව ඇතුළට දානවා. මට හෙට මට වෙඩි තිබ්බත් කමක් නැහැ. මේ ප්‍රශ්නේ විසඳනවා නම් මාව හිරේ දැම්මයි කියලා මේ ප්‍රශ්නේ විසඳනවා නම් හිරේට කමක් නැහැ. හැබැයි කවුද ඉන්නේ මේ රටේ එක 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 අධ්‍යාපන ආයතනයක් මම මේ කරන පරීක්ෂණය රිසර්ච් එක කරලා දිනවද? මම මහා ප්‍රාඥයෙක් නොවෙන්න පුළුවන් මහත්මයා. මට ආචාර්ය උපාධිත් නැහැ. මහා ලොකු විශ්වවිද්‍යාල මහදැනුම් පත්තු ගැඹුරක් මට නැහැ. හැබැයි මට මේ රට කෙරෙහි ආදරයක් තියෙනවා, හැඟීමක් තියෙනවා මේ මිනිස්සු ගැන. මගේ මිනිස්සු බෞද්ධ මිනිස්සු කියලා මිනිස්සු ගැන අපිට තියෙන හැඟීමක්. මොකද අපේ ධර්මයේ එතන තියෙන්නේ බුදුහාඳුරෝ මේ සිංහලට කියලා බණ කිව්වේ නැහැ නේ. ඒක මිනිස්සු ප්‍රජාවට කියපු දේශනාවක්. ඉතින් ඒ ෆිලොසොෆි එක ගැඹුරින් ගත්ත කෙනෙකුට ඔක්කොම ශ්‍රාවකයෝ මිසක මට පේන්නේ නැහැ අහවල් ભેද මිනිස්සුත්වය. ඉතින් මිනිස්සුත්වයට අභියෝග කරනවා නම් කවුරු හරි ආගමක් වැරදියට කියවගෙන ඒකට විරුද්ධ වීම ඥානවන්ත මිනිස්සුගේ වගකීමක්. මම දරන්නේ වගකීම. ඉතින් මට අදත් තියෙන ප්‍රශ්නේ මෙච්චර සිද්ධියක් රටේ වෙලා ලෝකෙ ඇහැකම් තියෙනවනේ මහත්තයෝ. දැන් මේ ග්ලෝබල් මේ ෆෝන් එකක් ගත්තාම මිනිත්තු ගානකින් ලෝකෙ ඕනම තුරතුර හොයා ගන්න පුළුවන්නේ. ඒව හොයන්නේ නැතුව අරූ කාපු එකයි මූ කාපු එකයි ඩිවෝස් වෙච්ච ගානයි අදට එකන් ගිහපු ගානයි අර ගෑණි මේ ගෑණි අඳින විදියයි මේව ගැන හොයනව හැරෙන්න සහ මේ ගොසිප් වලට කුණු කතා වලට මේ මිඩංගු කරන ඩේටා ප්‍රමාණය මේ අන්තර්ජාලයේ මිනිස්සු මේ සත්‍ය කරුණක් හොයන්න මෙහෙවන්නේ නැහෙනේ. ඉතින් ඇත්තම කතාව ගත්තොත් මට අදටත් තියෙන එකම කනගාටුවයි තියෙන හිරේ විලංගුවේදා ඕවා ඉතින් මට නෙමෙයි දැන් දෙන්නේ. නෙල්සන් මැන්ඩෙලා වුරුදු කීයක් ඉරේ හිටියා? ඒ ඉන්දියාවේ ඉන්නවා කෝටි 130ක් විතර කිට්ටු වෙලා. තාම කතා කරන්නේ මහත්මා ගාන්ධි ගැන. ඇයි ඒ? ඒ මිනිස්සු කැපකිරීම කරපු නිසා. ඒ කැපකිරීම කරන මිනිස් සත්‍යවාදී මිනිස්සුන්ට කොහොමත් අත්නිර නම තමයි අපි මේ භුක්ති විඳින්නේ. ඒක හින්දා මට තියෙන කනගාටුව තමයි කාර්ය සම්මහත්ය තවමත් මේ කතා කරන ප්‍රශ්නාවලිය හරි විදිහට මේක තර්ජනයක් තියෙනවද, මේ අයිඩියොලොජි එක මොකද්ද, මේව ගැන සාමාන්‍යයෙන් වෙන ලෝක විශ්වවිද්‍යාලවල රිසර්ච් එනවා, රිසර්ච් කරනවා. එහෙම රිසර්ච් පේපර් එකක් ඇවිල්ලා නැහැනේ. අරයට චෝදනා කරනවා, මෙයාට චෝදනා කරනවා. මට බැලලා හරියනවද මහත්තයෝ මේකට? මම මේ වෙන අනතුරක් වළක්වා ගැනීම
උදෙසා මම කියන්නේ. කියන්නේ මේක දේශපාලකයන් අතර විතරක් නෙවෙයි, මේ බුද්ධිමත් සමාජයේ මේ තැන්වලුත් මේක කතා කරන්න ඕනේ කියන
කාරණා. කොහේද මේක බුද්ධිමත් සමාජය අතර? කවුරු හරි කියන කුණු ගොඩක් අහගෙන අතර ගහන මොටරෙල කියලා රටක් නේ. කොහේද බුද්ධිමත් මිනිස්සු ඇති? මේ මිනිස්සුන මේ ගෞරවය වේවා. නමුත් කොච්චර ඉන්නවද බුද්ධිමත්ය කියුවට මේ කිසිම සමාජ පරිචයක් නැති. සමාජ අධ්‍යක්ෂින් කොච්චර තිබුණත් මේ කියන දේ වටහා ගන්න බැරි. අරය මෙයා කිව්වයි කියලා කතා විශ්වාස කරන මිනිස්සුන රටක් නේ මේ.
මෙවරා හැබැයි මේසරේ ආණ්ඩුවේ ගොඩක් එහෙමයි ඉන්නවා. බුද්ධිමත්තුන් ඉන්නවා. පාර්ලිමේන්තුවට තේරි පත්තරා.
තේ පේනවා දැන් හොඳට. තව ඉතින් ළඟ වැඩි. තවලයක් ඉස්සරහට බලමු. ඒගොල්ලන්ගේ භාවිතාවන් කොහොමද කියලා. හැබැයි දැන් වෙන දේවල් නම් මට නම් කිසිම පැහැදීමක් නැහැ. මොකද දැන් දී සතිය වෙනකොටත් කටාර් රාජ්‍යයට ගිහිල්ලා තියෙනවා ලංකාවේ මේ තහනම් කරපු සංවිධානය කියන්නේ අවුරුදු 25ක් මං කියලා නායකයෙක් කරලා හිටපු හජ්ජුල් අක්බරව මෙන්න කටාර් රාජ්‍යයේ දේශනෙට ගිහිල්ලා තියෙනවා පළවෙනි දේශනෙට.
ඒ කියන්නේ ආණ්ඩුව හරහා ගිහිල්ලා
නැත්තම් එම්බසියේ ආරාධනා කරලා තියෙනවා. ෂෝක් එකට තියෙන්නේ එයා තමයි ලංකාවට මුලින්ම මේ මරාගෙන යන අයිඩියොලොජි එක ගෙනල්ලා එයාගේ මල්ලි තමයි මාවනල්ලේ මේ එයාගේ මල්ලිගේ පුතු දෙන තමයි මාවනල්ලේ පුතු පිළිම කුඩු කිරුවේ. අයිය සයිසර් කල්ලි. ඒගොල්ලන්ගේ මල්ලි තමයි අර කබීර් හෂීම්ගේ ලේකම්බරේ වෙඩි තිබ්බේ. මේ අර කටා කොහොමද ඒවා වෙන්නේ? මේ අර පොත්පත් ටික ආපහු ගේන්න කියලා ඉඳ දිනවා. උන් හදපු අරාබි භාෂාල ටික තාම එහෙමයි. ඒක බුද්ධිමත් අය දින පාර්ලිමේන්තුවේ. මට ඒගොල්ලන්ට මොකක් කියන්න බෑ. මොකද ඒකයි මම මොකද 50ක් 60ක්වත් ඇවිල්ලා මේ නිහතමානී වෙලා පොඩ්ඩක් මේ හාමුදුරු කෙනෙක් මේ කතාවක් කියන අපි පොඩ්ඩක් ගිහිල්ලා මේක හම්බෙලා මේ තොරතුරු ටික අපිත් ගන්න ඕනේ කියලා දැන් මට පාර්ලිමේන්තුවේ යන්න බැරි වුණානේ. මට පාර්ලිමේන්තුවේ ගියා නම් මට මේ නඩු එකක්වත් වැටෙන්නේ නැහැ. මං එහෙනම් ඒ වරප්‍රසාද යටතේ සුදුසුකම්ද මේක කතා කරනවා. ඉතින් ඒවා ආවරණය කියන්නේ ඒවා ඒවටත් මග මේ හරස් කරපු උදවිය අපි දන්නවා ඉතින්. ඉතින් ඒව කරන්න දෙයක් නැහැ. ඒක ජාතිය කවුරු බර මං කලි කාලේ ඉවරයි නේද?
ඔව්.
මම හිතන්නේ අර ලස්සන කතාවක් තියෙනවා. ඒ කියන්නේ බුදුහාඳුරෝ ඒක අපිට හම්බෙන්නේ ජාතක පාළි. ජාතක පාළි හරි ලස්සන කතාවක් කියනවා. ඒ කියන්නේ බුදුහාඳුරෝ යනවා එක වෙල වඩිනවා එක වෙලාවක ඔය ශාක්‍ය මට මතක විරූඩපු කුමාරයෝ අතර මාකරේ ලොකු 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 යුද්ධයක් පටන් ගන්න ගිය වෙලාවේ බුදුහාඳුරෝ ගිහිල්ලා කියනවා ශාක්‍යයන්ට යුද්ධ කරන්න එපා. යුද්ධ කරලා ලබන ජයග්‍රහණයක් නැහැ. මේ ජීවිත විනාශ ගැන කොහොම කතා කරලා කිව්වහම බුදුහාඳුරන්ට පේනවා මේ ශාක්‍යය පරදිනවා කියලා. මොකද මේ යුද්ධ කරන්න එපා කියලා නතර කරන්න ඕනේ. පළවෙනි වතාවේ කියනවා දෙවෙනි වතාවේ කියනවා ඒත් අහන්නේ. ලස්සන බණපදයක් ඒක අවසාන පේළිය මට මතකයි. අවසාන පේළියේ බුදුහාඳුරෝ කියනවා මේ කියන්නේ සිංහල තේරුම කිව්වොත් මේ කිංච නිදානං කියන්නේ කර්මය දැඩි වූ කල මම කුමක් කරම්ද? ඒ කියන්නේ මගේ වංශය වුණත් ශාක්‍ය වංශය මගේ වංශය වුණත් මම කියන දේ බලට ඇහෙන්නේ නැහැ, බල තේරුම් ගන්න නැහැ, බල විනාශ වෙනවා නම් මම දෙවතාවක් තුන්වතාවක් උත්සාහ කළා. ඉතින් බලට ඒක තේරෙන්නේ නැති බලගේ කර්මය දැඩි වෙලා. මට ඒකට කරන්න දෙයක් නැහැ කියලා බුදුහාරු පැත්තකට. ඒ වගේ මටත් කියන්න තියෙනවා. අපි තාමත් ඒ අත නොහැර වතාවක් දෙවතාවක් පරිප්පුවක් ආවම ඉන්නේ නවත්තනවනේ. මෙච්චර අපහාස විඳගෙන හිරේ විලන්දු වැටිගෙන මගේ අඩුපාඩු මං ඇති මගේ මම මේව කියන තාලේ කියන වචන එහෙම එකක් නෙමෙයි. මේක අවංකව කරන වැඩක් නිසා මිස්ටේක්ස් වෙන්න පුළුවන්. කාගෙන්ද වැරදි වෙන්නේ? ඉතින් ඒ වැරදි අඩුපාඩු ගැන නෙමෙයි කතා කරන්න ඕන. මගේ රැවුල හරි මේ මගේ පංචස්කන්ධය ගැන කතා කරලා වැඩක් නැහැ. කතා කියන දේ ගැන අවධානය යොමු කළා. ඒකටයි වැඩපිළිවෙලා හදා ගන්න ඕනේ. ඉතින් මේක ජාතියේ කර්මය නම් ඒක කිට්ටු වෙලා නම් මට ඒක කරන්න දෙයක් නැහැ. මගේ යුතුයකම මම කළා කියලා මම සතුටු වෙනවා.
ඔබ වහන්සේ බොම
අපේ රටට අපේ උපතින්ම ලැබූ උරුමය අහිමි වන්නට යන මේ මොහොතේ සිංහ තේජසින් නැගිටි දේශයට ද්‍රෝහි වන කැනහිලුම් පරදා මුදාගෙන රැකගනී.
නැවතත් ඔබ
This station is a